හොඳයි ගෞරවනීය මෑණියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අදත් අපි මේ 148 වෙනි භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයක් සඳහා සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම එකතු වෙලා নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. හොඳයි අදත් ලිඛිත ප්‍රශ්න කීපයක් තියෙන බව සඳහන් කළා. ඒ නිසා ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙසට. හොඳයි.
ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ඔබ වහන්සේ මාහට උපදෙස් දුන් පරිදි මම සක්මන් භාවනාවේ බොහෝ සෙයින් යෙදෙනවා. එදිනෙදා කටයුතු වලදී සතියෙන් යුතුව වරහන් ඇතුලේ නිතරම නොවේ ක්‍රියා කරනවා. ආහාර ගැනීමේදී, ඇමදීමේදී ආදී ක්‍රියා තුළ සතියෙන් යෙදෙනවා. සක්මන් භාවනාවේදී පරයන්කේ මින් සැහැල්ලුවක් දැනෙනවා. කිසිම ආයාසකාරී තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අවට ඇති අරමුණු ලැබුණත් ඉන් බාධාවක් නැහැ. තද බල ශබ්දයක් ඇසුනොත් සිත ඒකට යනවා තේරෙනවා. ආයෙම ඒ ශබ්දේ නැති වේගෙන යන විදියට සිත එකඟ වෙනවා දැනෙනවා. මේ தත්ත්වය දැන් පරියංකේදී ඒ විදියටම වෙනවා. මම දැන් මෙතන යන සිතුවිල්ල ඇතිවි පරියංකේ ආනාපාන සති භාවනාවේ යෙදීමේදී ආනාපාන වරහන් ඇතුලේ ආස්වාස ප්‍රස්වාස අරමුණු දැනෙන්නේ නැති වෙනවා. ඉනම් ආනාපානය ගැන සිත යෙදෙව්වොත් හැර ඒ ගැන ගානක් නැහැ. ආනාපානය වෙනවා දැනෙනවා. ඒ වුණාට හිත යන්නේ නැහැ. පේ තියෙන ශබ්ද ඇහෙනවා දැනෙනවා. ඒ සිත යන්නේ නැහැ. වරහන් ඇතුලේ බාධාවක් වෙන්නේ නැහැ. තදබල වරහන් ඇතුලේ ළඟින් ශබ්දයක් ඇසුනොත් ඒ කෙරේ හිත යනවා හොඳින් තේරෙනවා. ඒ ශබ්දේ නැති වෙනකොට ආයෙම හිත සංසුන් වෙනවා දැනෙනවා. මේ වරහන් ඇතුලේ මේ වෙලාවට නම් හුස්ම ගැන හිත යනවා. ඊට පස්සේ ආයෙමත් හිත සැහැල්ලුවෙන් සනීපෙන් ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. ස්වාමින් වහන්සේ මේ සිදුවන තත්ත්වය ගැන පහදා දෙන සීක්වා. මාමින් ඉදිරියට කුමක්ද කළ යුත්තේ? සක්මන් කිරීමට බාධා වඩා පරයන්කය ගැන ගත වී ඒ දැනෙන සනීපය තුල සිටීමට සිත කැමැත්තක් දක්වනවා. ඔබ වහන්සේගේ පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වීමට මේ ධර්ම දානමේ පාරමිතාවක්ම වේවා.
කාගෙද කියලා කියන්න පුළුවන්ද ප්‍රශ්නේ? හරි පොඩ්ඩක් ඉන්නකෝ. හොඳයි. දැන් එතකොට මේ සක්මන් භාවනාව හොඳට කෙරලා තියෙනවා.
එහෙමයි සෝ.
එතකොට ඒ කියන්නේ ඉස්සර මර්ගයේ පාර කතා කරනකොට සක්මන් භාවනාව ගැන ඒ තරම් අවධානයක් තිබුණේ නැහැ නේද?
එහෙමයි.
හොඳයි. දැන් එතකොට පුළුවන්ද වැඩි හිත වෙන අරමුණු වලට යන්න නොදී සක්මනේම තියාගෙන යන්න හැකියාව තියෙනවා?
එහෙමයි.
හොඳයි. ඒකෙදි දැන් එතකොට විස්තර බලමින් යන එකද කරන්නේ?
විස්තර මුලින් බැලුවා ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඊට පස්සේ ඒකවත් දැනෙන්නේ නැහැද?
විස්තර බැලෙන්නේ නැද්ද දැනෙන්නේ නැද්ද?
දැනෙන්නේ
නැහැ. දැනෙන්නේ
නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. යටිපතුල දැන ස්පර්ශයේ විස්තරය දැනෙන්නේ.
ඔව්.
ඒකත් වෙලාවකට කබාට නැතිලා යනවා දැනෙන්නේ
නැහැ. හොඳයි. එතකොට දැනුන් නැති වුනහම හිත කොහෙද තියෙන්නේ?
එතකොට නිකන් අර එතකොට හුස්මවත් දැනෙන්නේ
නැහැ. හරි.
හොඳයි මුලින් නම් මේ මුකුත් දැනෙන්නේ නැතුව හුස්ම තුල මේ පපුව තුල මේ දැනීම තුල ඉන්නවා වගේ දැනුණා.
හොඳයි.
ඊට පස්සේ තේරුන්නේ නැහැ මොකද?
හරි.
ඒත් අරමුණු පැකේජ් ශබ්දපත් ඇහෙන නිසා ඉන්නවා කියන ඒ ගමනේ තේරෙනවා.
හොඳයි.
ඒත් ඒ වට යන්නේ නැහැ වටේට ශබ්ද කරවත්. අර ස්පර්ශය දැනෙන්නේ නැති වෙනකොට අර මේ වටේ තියෙන ශබ්ද හින්දා මම මේ ගමන තුල ඉන්නවා කියන දැනීම එක්කත්
ඒක තියෙනවා. හොඳයි. ඒ කියන්නේ ශබ්දත් නැත්තම් ඒත් නිකන් අර මුණක් නැතුව ඉන්නවා වගේ හැඟීමක් තියෙනවද? එහෙම නැත්තම් දැන් පාදයේ ස්පර්ශ වෙනකොට ඒ දැනෙන දෙයට දැනෙන දේ නිකන් දැඩිව දැනෙනවද? එහෙම දැනෙන්නේ නැහැ දැන්.
දැඩිව දැනෙන්නේ
නැහැ. දැනෙන්නේ නැහැ. හොඳයි. එතකොට ඉඳගෙන කරන භාවනාවේදී දැන් ආනාපානයේ සංසිඳීමක් වෙනවද?
එහෙමයි.
වෙනවා. ඊට පස්සේ දැන් අර ඒකෙදි කය පුරා විහිදුවමින් විස්තර බැලීම කළාද?
එහෙමයි.
කළා. ඒක කොච්චර විතර කාලයක් කරාද?
දැන් පරිගන්නේ මාස දෙකක්
විතර කළා. හොඳයි. මේ
ඒවා කියන්නේ වේදනාවක් දැන් මුලින් අර තක්කපප විදිහෙනම වේදනාව මුලින් දැනෙන්න ගත්තා. නිශ්චිත ස්ථානක් අඳුරගත්ත පස්සේ වේදනාව එනවා තැන හොයාගන්න බැ අඳුරගන්න බැ. කොහෙද කියලා වේදනාවක් තියෙනවා කියලා දැනෙනවා.
හරි.
ඒත් හොයාගන්න බැ. ඊට පස්සේ හිතලා හෙවුවොත් හොයන්න පුළුවන් මෙතන කියලා.
ඔව්.
නැත්තම් ගානක් නැහැ.
හරි.
පස්සේ වේදනාවත් තියෙනවා දැන් මොන කොහෙද කියලා හොයාගන්න බැරි ඉන්න ඒකත් නැති ගානක් නැති වෙලා යනවා.
හොඳයි. හැබැයි ඒ එහෙම මේ වේදනාව ඔය මට්ටමේ දැනෙනකොට කොහෙද කියලා හොයන්න යන්න එපා. ඒ කියන්නේ ඒක බාදයි. ඒ කියන්නේ අපි දැන් කොහෙද කියලා මේ තැම් පනවගන්නේ අපේ භාෂාව හරහා. ඉතින් අපි එතෙන්දී එහෙම සෙවීම කිසිසේත්ම අවශ්‍ය නැහැ. අපිට වේදනාව දැනෙන එකේ ඒ දැනීමේ සරල මට්ටමේ හිත හොඳට රඳවලා වේදනාවෙන් ඉගෙන ගන්නයි තියෙන්නේ. අපි බොහොම මධ්‍යස්තව ඊළඟට නිකන් සැහැල්ලුවෙන් වේදනාව දිහා බලාගෙන ඉන්නවා. වේදනාව එතකොට අපිට කියලා දෙනවා. එයාගේ ස්වභාවය අපිට කියලා දෙනවා.
එහෙමයි.
ඉතින් අපි ඒකෙන් ඉගෙන ගන්නවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. දැන් අපි තුමු වේදනාව සමනය වුණා කියලා. වේදනාව ඔන්න බල බලා හිටිය එක නෝපෙණී ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ?
ඊට පස්සේ දැනෙන ආයි සැහැල්ලු අරිසණී වෙයි ඊට පස්සේ දැන් ඉස්සර නම් මොකුත් නැහැ කිසිම දෙයක් නැතුව හිටියේ.
ඔව්.
කිසිම මොකුත් නැහැ සද්දත් නැතුව ඊම දැන් අර පටි තියෙන ශබ්ද ඇහෙනවා. ශබ්දයක් කියලා දෙයක් නැහැ අඳුරගන්නේ.
අඳුරගන්නේ නැහැ.
ඔව් ගැනින්නේ.
හරි. හොඳයි. ඔක තව ටිකක් යන්න. තව ටිකක් කොහොම යන්න? ඒ කියන්නේ වේදනාව නැවත ආවොත් වේදනාව නිරීක්ෂණය කරන්න.
එහෙමයි.
ඊළඟට සිතුවිලිත් දැන් බලන්න පුළුවන්ද?
සිතුවිලි අන්න එහෙම කියනවා. සිතුවිලි දැන් ඉන්නේම නෑ. ඒත් දැන් අර සබ්ජෙක්ට් එක ආවොත්
ඔව්
සිතුවිල්ලක් එනවා.
හරි.
ඒ මං එතකොට මං චේතනාවක් හිතලා මේව කරන්නේ
නෑ. ඔව්.
ඒ ආපු සිතුවිල්ල යන එනවා පේනවා.
හොඳයි.
ඒතර ආපහු යන හැටි තේරෙනවා ආයිසිත සැහැල්ලුවෙන් ඉන්නවා.
සැහැල්ලුවෙන් එනවා. හොඳයි. තව ටිකක් කොහොම යන්න? ඒ කියන්නේ දැන් ඒ කියන්නේ සැහැල්ලුවෙන්මයි යන්න තියෙන්නේ. දැන් ඔන්න සිතුවිල්ලක් එනවා. ඒ කියන්නේ ඒ දිහා බොහොම මධ්‍යස්තව බලනවා. දැන් ඒකෙන් ඒ කියන්නේ අපි ඕනනම් පොළඹවන්න හදන හැටි එහෙම නැත්නම් අපිව අල්ල ගන්න හදන හැටි කියන්නේ එයා නිකන් අපේ අවධානය ගන්න හදන හැටි ඒ වගේ නිකන් පොඩ්ඩක් තේරුම් ගන්න. තේරුම් අරගෙනමින් හැබැයි අපි අහුවෙන්නේ නැහැ. අහු නොවීම හරහා එයා දුරලලා ඔන්න යනවා. යනකොට නිකන් යන දිහා බලන්න. නිකන් නැති වෙලා යනවනේ දැන්. බොඳ වෙලා යනවා. නිකන් දිය වෙලා යනවා. ඒ දිය වෙන්න දිහා බලන්න.
මුලින්ම ඒ සිතුවිලි යතුනහම තවත් ඒ තුල සිතුවිලි යන හැටි ගිහින් පස්සේ තමයි ආයේ දැනගන්නේ.
අනහරි.
දැන් සිතු ඒක එනකොටමත් තේරෙනවා එකට ගියා කියලා හිත.
ඔව්.
ආයේ එක නැතිලා එනකොටත් දැනෙනවා දැන් නැති වුණා කියන
එක. හොඳයි. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඇත්තටම දැන් අපිට මුලදී අර විවේකීව ওই විදිහට අර සිතුවිලි තේරුම් ගන්න තරම් ශක්තියක් නැහැ. දැන් හොඳට හිත එකඟ වුණාම මේ එකඟ වෙච්ච මනසක ඒ පසුතලයේ ඉඳගෙන ඔන්න සිතුවිලි වල ක්‍රියාකාරීත්වය ඔන්න තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ සිතුවිලි කියන්නේ මගේ නෙමෙයි.
එහෙමයි.
හොඳටම තේරෙනවා මේක මේ මගේ දෙයක් නෙමෙයි. මේ මොනවා හරි පරණ හේතු ටිකක් හදාගෙන ඒ මත ඔන්න ගොඩ නගනවා. ඉතින් අපි ඕකට උල්පන්දම් දුන්නොත් අපි අනුග්‍රහ කරොත් ඔන්න කතාවක් යනවා දිගට.
එහෙමයි.
ඉතින් අපි ඒකට උදව් කරේ නැත්තම් අහුුනේ නැත්තම් මේක මේ සිතුවිලි මට්ටමින් තේරුම් ගත්තනම් අන්න යා අපේ ශක්තිය නැති නොලැබීම නිසා අන්න දුර වෙලා යනවා.
මම එතකොට එහෙම ඉන්නකොට මම බලන්නේ ඒක දෙදෙද ගන්න මේ සිතුවිල්ල කෙනකම් බලන්
ගියා. ඔව්. කමන්නේ. කමන්නේ. හැබැයි අර සිතුවිලි වලට ආරාධනා කරන්න අවශ්‍ය නැහැ. ආරාධනා කරන්න අවශ්‍ය නැහැ.
එනකම් බලන් හිටියා එක්කත් අද්දෙකින් එන සිතුවිල්ලක් හරි මොකක් කරලා එනකම් බලන්
හිටියා.
දැන් ඉතින් මොකද්ද වෙන්නේ කියලා.
ඔව්.
ඊට පස්සේ ඒකට එනකොට සිතුවිල්ලක් තද සද්දයක් කරනොත් ඒකට යනවා හිත.
හොඳයි.
එතකොට සිතුවිල්ල මේ ගැටීමක් මොකුත් වෙන්නේ නැතුව ආයේ ඒක සිතුවිල්ල නැතිලා යනවා ඒක.
හොඳයි. ඔය තාත්ත තව පුරුදු කරන්න. තව පුරුදු කරන්න. දැන් අර සිතුවිලි වලින් තොර తත්වය. ඊළඟට වේදනාවන් සමනය වුණාට පස්සේ තියෙන తත්වය. ඒ කියන්නේ වේදනාවක් සමනය වෙලා එන්නේත් අර සාමකාමී මට්ටමට.
එහෙමයි.
සිතුවිල්ලක් ගියාට පස්සේ වෙන සිතුවිල්ලක් එනකන් ඒ පාලපරතරය අතර ඉන්නේත් අර සාමකාමී తත්වෙමයි. ඒ සාමකාමී తත්වේ නිකන් gedara වගේ කරගන්න. දැන් ඔය සාමකාමී తත්වේදී කෙලස් නැහැ කියලා තේරෙනවද?
මොක් තනිපයි විතේ
නෑ මොකක්වත් නෑ හරි ඒක හොඳයි ඔතන තේරුම් ගන්න මෙතන කෙලෙස් ස්වභාවයක් නෑ දැන් මේකේ තියෙන නිකන් හරි ටිකක් ඒකාකාරී බවක් තමයි හැබැයි ඕක ඒ කියන්නේ ඔතන තියෙන ඒකාකාරීත්වය නිසා නිින්ද යන්න ඉඩ තියෙනවා. නිදා ගන්නත් එපා.
නිින්ද යන්නේ නැහැ.
නිින්ද යන්නේ නැත්තම් හොඳයි. හොඳයි. එතකොට ඒ කියන්නේ අවදිමත් භවෙන් සතියෙන් ඒ தත්ත්වේ පවත්තන්න. ওই தත්ත්වේ ඒ කියන්නේ ওই தත්ත්වේ හොඳට හුරු කරන්න ඒ தත්ත්වෙට හිත ගිහාම ඕක ගැන තර්ක කරන්න යන්නත් එපා. ඕක මම මෙතෙන්දී මේක බලන්න ඕනද අරක බලන්න ඕනද එහෙම කියලා මොකක්වත් හිතන්න යන්න එපා. ওই தත්ත්වේ හොඳට නිකන් හිතට හුරු වෙන්න දෙන්න. තව නිකන් එයාගේ gedara වගේ වෙන්න ඉඩ හරින්න. ඒ කියන්නේ හිතේ සාමාන්‍ය ස්වභාවයේ බවට ඕකපත් කරගන්න. දැන් අපි සාමාන්‍යයෙන් නිකන් හිතලා බලන භවනා නොකරන කාලෙදී හිතේ සාමාන්‍ය ස්වභාවය කෙලවරක් නැතුව අරමුණ ඇසුරු කරමින්ම යන එක.
එහෙමයි.
එහෙමනේ සාමාන්‍යයෙන් යන්නේ. දැන් මේ යන්න හදන්නේ අරමුණකින් තොරව හිත නිකන් නිදහසේ ඉන්නවා. දැන් නිකන් සැහැල්ලුවෙන් ඉන්නවා.
එහෙමයි.
ඒ තත්ත්වය දැන් තමන්ගේ හිතේ කියන්නේ මේ සාමාන්‍ය ස්වභාවයේ බවට එනකන් ඕක හුරු කරගන්න. එකන දැන් සැහැල්ලුවෙන් දැන් ඉස්සෙල්ලා නම් ඔතෙන්ට යන්න සෑහෙන ප්‍රයත්නයක් දරලා වීරය වඩලා නම් යන්නේ බලන්නේ අඩු ප්‍රයත්නයකින් අඩු වීරයකින් දැන් කොහොමද යන්නේ එතෙන්ට ඉස්සෙල්ලා ඔතෙන්ට යන්න විනාඩි 20ක් ගත වුණා නම් දැන් බලන්නේ විනාඩි 15ෙන් ඔතෙන්ට යන්න පුළුවන්
දැන් විනාඩි 10කින්
යන්න පුළුවන් හොඳයි ඊළඟට බලන්න ඒක තව ඕක ප්‍රගුණ කරනකොට හිතේ නිකන් යථා ස්වභාවයේ බවට හිතේ ස්වාභාවිකත්වයේ බවට නැත්තම් හිත නිකන් සාමාන්‍යයෙන් පවතින තත්ත්වයේ බවට ඕකපත් වෙනවා දැන් බුදුරජාණන් වහන්සේ ඕකයි කියන්නේ අර පබස්සර මිදම් භික්කවේ චිත්තං ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං දැන් මේ සාමාන්‍ය හිතේ ස්වභාවය හරි ප්‍රබෝෂරයි බොහොම පිරිසුදුයි හැබැයි මේ එළියෙන් එන ආගන්තුක උපක්ලේශ නිසා එළියෙන් එන ආගන්තුක සිතුවිලි නැත්නම් අරමුණු නිසා මේක කෙලෙසෙනවා දැන් හැබැයි දැන් මේ භාවනාව හරහා මේ විපස්සනාව හරහා අපිට මුලින් ඔහොම දෙයක් තේරෙන්නේ නැහැ පස්සේ ටික තේරෙනවා දැන් මේ මෙතන මේ අපි මේ કૃතිමව දෙයක් කරනව නෙමෙයි. අපි මේ කරන්නේ හිතේ තියෙන ඒ ස්වාභාවික ස්වභාවයට නැවත යාමක් කරන්න. අපි ගාව අර අපි ඉගෙන ගත්ත දේවල් හරහා නැත්නම් අපි ඇසුරු කරපු දේවල් හරහා අපේ තිබිච්ච රාගනුසය, දේශ දු මේ පටිඝනුසය වගේ ඒ කෙලස් ටික හරහා ඔන්න මේ හැම තිස්සෙම මේ හිත කැළතිලා බොර වෙලා තියෙන්නේ. දැන් අන්න නිකන් පෑදෙන්න දානවා. පෑදිලා ඔන්න පිරිසුදු වෙන්න ඕනේ. ඉතින් දැන් පිරිසුදු දැන් ඕක ඇසුරු කරමින් දැන් මේවට එන්න දෙන්නත් ඕනේ. හිමීට නිකන් මේ දැනට එච්චර හිතන්න ඕනේ නැහැ. දැනට මේක මේ බහුලීකృత කරන්න. මේක තව වෙන්න ඉඩ හරින්න. මෙතන බලන්න තව ටික වෙලාවක් ඉන්න. විනාඩි දැන් 15ෙන් යන්න පුළුවන් නම් විනාඩි 10ෙන් යනවා. ඊට විනාඩි 9ෙන් යනවා, 8ෙන් යනවා, විනාඩි 5ෙන් යනවා, ඕන උන ගමන් ටක් ගාලා යනවා. ඒ වන්තමට හදාගන්න. හොඳයි.
එරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ. මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි මා හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී හුස්ම රැල්ල නොදැනී ගොත් මත වේලාවකින් මාගේ සිත දෑත් තබාගෙන ඇති ආකාරයටම යයි එසේ ටික වේලාවක් සිටින විට මාගේ දෑත් එකක් සේ දැනී ඒ තබාගෙන සිටි ආකාරයටම මදක් උස්ව ඇති බව වැටහේ ඔබ වහන්සේ අන් අයත් දුන් කමතහන් උපදේශ අනුව කයි වෙනත් ස්ථානයකට සිත ගැනීමට උත්සාහ ගත්තත් නිරතුරුවම සිදුවන්නේ දෑත් තබාගෙන සිටින ආකාරයට සිත යොමු වීමයි මා දැන් කළ යුක්තේ කුමක්ද යන්න වටහා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි සක්මන් භාවනාවේදී දෙපා වලට සිත තබාගෙන සක්මන් කරමි මේ අවස්ථාවේදී යටිපතුල් වලට දැනෙන තද ගතිය මුදු ගතිය හොඳින් අත්දකිමි විතේක රස්න ගතියක් තවත් අවස්ථාවක උෂ්ණ ගතියක් දැනේ පාදයේ ඔසවන විට දන හිසින් නැමී ඉදිරියට ගමන් කරන ආකාරයත් ඒ පොළොව මත පතිත වන විට පළමුව විලුඹ කොටස ස්පර්ශ වී වලලු කර ළඟින් නැවී පා ඇඟිලි ක්‍රමයෙන් පොළොවට ස්පර්ශ වන ආකාරයත් දෙපා වලින් හොඳින්ම වටහා ගනිමි සිතුවිලිද සමහර අවස්ථාවල ආවත් නැවතත් මා දෙපා වලට සිත තබා ගමන් කරමි. මෙසේ මා ඉතාමත් සැහැල්ලුවෙන් ගමන් කරමි. මේ පිළිබඳවද උපදෙස් ලබා බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඉක්මන් භවයකදීම නිවන් අවබෝධ වේවා.
දැන් පරයන්කෙදි කියලා තියෙනවා ආනාපාන සතිය සංසිඳුනහම අත් දෙක තියාගෙන ඉන්නේ එතෙන්ට අවධානය යොමු වෙනවා කියලා. ඒකේ වරදක් නැහැ. එතෙන්ට අවධානය යොමු වුණාම බලන්න කියන්නේ අවධානය යන්නේ උෂ්ණ ගතියක් සිසිල් ගතියක් ඒකට නම් ඒ දිහා බොහෝම මධ්‍යස්තව හිමීට නිරීක්ෂණය කරන්න ඒක එහෙම දෙයක් නිරීක්ෂණයක් කොච්චර විතර කරන්නත් දන්නේ කාගේද මේ ප්‍රශ්නේ
සමිනස්
මා එහෙම නම් බැලුවේ නැහැ නිරතුරුවම යන්නේ කොහමද දැත්තර ඒ කියන්නේ හිත රඳවනවා රඳවනලා
ටික
වෙලාවකින් දැත්තරටම තමයි හිත යන්නේ ඒ කියන්නේ ආනාපාන සතිය සංසිඳෙන්න කලින්ම ඇඟිලි වලට යනවද සංසිඳුණාට පස්සේ කමන්නේ දැන් සංසිඳුණාට පස්සේ කොච්චර වෙලාවක් ඒ සංසිඳිච්ච ස්වභාවය පවත්වන්න පුළුවන්ද
ඒ දිගටම ඒ සංසිඳිච්ච ගමන් ඒ දෑත්තරට ගියම එහෙම දිගටම එහෙමම ඉන්න
පුළුවන් ඒ දෑත්තර ඒ කියන්නේ මෙතන මේ දැනෙන්නේ මොකද්ද රස්නේ ගතියද තද ගතියද මොකද දැනෙන්නේ
නෑ ස්වාමීන් වහන්සේ එකක්ක් නැහැ වගේ හතයි තියෙන්නේ පොඩ්ඩක් ඉහළට ඇවිල්ලා වගේ තමයි තේරෙන්නේ
එච්චරයි තේරෙන්නේ එතකොට එහෙම බලාගෙන ඉන්නද්දී හිතට සිතුවිලි එන්නේ නැද්ද
සිතුවිලි එහෙම වෙලාවට ආවේ නැහැ සමහර වෙලාවල් වලට එනවා
ඔව්
ඒන එක එහෙම මගේ හැරෙනවා
මගේ හැරෙනවා ඒ කියන්නේ බාධාවක් නැහැ
නෑ
වේදන වෙන කයේ වෙන කොහෙවත් වේදනාවක් දැනෙන්නෙත් නැහැ
වේදනාව සමහර වෙලාවට දැනෙනවා
ඔව්
දැනුණට ඒක ගැන එච්චර නිරීක්ෂණය කරන්න කලින් සමහර වෙලාවට යනවා
හොඳයි පොඩ්ඩක් හැබැයි එහෙමනම් ඒ කියන්නේ වේදනාවක් එනවා නම් යම් යම් තැන්වල දැන් කොච්චර කාලයක් විතර තිස්සේ මේ තත්ත්වය තියෙනවද
දැන් මාස දෙකක් විතර වගේ
මාස දෙකක් විතර තියෙනවා එතකොට සක්මනේදී තාම හොඳට විස්තර බලමින් යන එකනි කරන්නේ නේද? එතකන දැන් ඒ විදිහට හොඳට විස්තර බලනකොට නිකන් හිතට දැනෙනවද මොනාහරි කරදරකාරී බවක් වගේ නැත්නම් බරක් වගේ නැත්නම් මේක කරදරයක් වගේ එහෙම දැනෙනවද නැත්නම් සැහැල්ලුවෙන්
කරගෙන යනවා? ස්වාමීන් වහන්සේ සැහැල්ලුවෙන් යනවා.
ඔව්.
ඒ යනකොට සමහර වෙලාවට සිතිවිලි එනවා.
ඔව්.
තවම මම ඒ කර්මස්ථානයේ වෙත ගන්න මං ගමන් කරනවා.
එතෙන්ට මේකට දානවා.
දෙපාවලට.
හොඳයි ඒකේ බලන්න මේ සක්මනේදී සක්මනේනිත් බලන්න ඕන නම් තව ටිකක් දැන් විවිධාකාර දේවල් දැනෙනවනේ ඒ ඒවා පොඩ්ඩක් ඕන නම් තව සරල කරලා බලන්න දැන් තද ගතියක් විතරක් වගේ අල්ලගෙන ඒක කොහොමද වෙනස් වෙන්නේ ඒක කොහොමද මේ පටන් ගන්න ඒක කොහොමද නැති වෙලා යන්නේ ඊළඟට අනිත් කකුලේ තද ගතියකටම දාන්න ඒක කොහොමද පටන් ගන්න ඒක කොහොමද වෙනස් වෙන්නේ ඒ වගේ නැති වෙලා යන්නේ දැන් පොඩ්ඩක් ඕන නම් තව අර වගේ ඒ තනියෙහිකට මේ අවධානය යොමු කරන්න. එතකොට පරයන්ක භවනාවේදී අතන තියාගෙන දැන් ස්වාභාවිකවම මෙතෙන්ට යනවනම් එතන අවධානය තියාගෙන ඉන්න අතරේ වේදනාවක් මතුනොත් වේදනාවට දාලා බලන්න. වේදනාවට අවධානය යොමු ඒ කියන්නේ මෙතනින් මාරු කරලා බලන්න. ඒ කියන්නේ අපිට ඇත්තටම මේ හිත පොඩ්ඩක් නිකන් අර ක්‍රියාකාරී කරලා ගන්න වෙනවා. හොඳට ඒ හින්දා වේදනාවට වේදනාවක් මතුනොත් එතන නිරීක්ෂණය කරන්න බොහොම මධ්‍යස්තව. ඒ කියන්නේ ගැටීමක් ඇති කරගන්න එපා මේක ඉක්මනට නැති වෙලා යන්න ඕනේ කියලා. එහෙම දෙයක් නෙමෙයි. මේක තියුණ තරමට හොඳයි කියලා හිතන්න. මොකද මේ දැන් මේ වේදනාවෙන් ඉගෙන ගන්න යන්නේ. ඒ නිසා වේදනාව බොහොම මධ්‍යස්තව නිරීක්ෂණය කරන්න. ඒක නැති වුණොත් බලන්න ඊට පස්සේ හිත කොහෙටද යන්නේ කියලා. ආයෙත් මෙතෙන්ට එනවනම් කමන්නේ. එහෙම නැත්තම් වෙන අරමුණක් නොදී ඉන්න පුළුවන් නම් එහෙමත් නිකන් උත්සාහ කරලා බලන්න.
හොඳයි
සර්. හොඳයි. අපි කල්ලා බලමුකෝ ටික.
හොඳයි. පෙරුවන් සරණයි. ගෞරවණීය ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. මේ භාවනාව කරන විට කකුල ඔසවමි ඉදිරියට ගෙන යමි. තබමි යනුවෙන් හිතාගෙන කකුල වදින තැන පිළිබඳව සැලකිලි වෙමි. ලනුපැදුරේ ඇති රළු ගතියත්, තෛල් පොළවේ ඇති සිසිලත් හොඳින් හඳුනා ගතිමි. අවට ශබ්ද ඇසෙන විට ශබ්දයක් සිත සිතා පාදවලටම යොදවමි. මෙසේ පැය භාගයක් පමණ කරන විට මට හැම විටම පැය භාගයක් පමණ කරමි. මම හැම විටම පරයන්ක භාවනාවට යොමු වන්නේ පරයන්ක භාවනාවේදී මම මුලින්ම බුදු ගුණ වඩමි. දෙවෙනුව මෛත්‍රී භාවනාවද කරමි. ඊට පසුයි මම ආනාපාන භාවනාවට යොමු වන්නේ. ඉහළ යන හුස්මත් පහත වැටෙන හුස්මත් ගැන මනා සිහි බුද්ධියෙන් සිටිමි. අවට පරිසරයේ ශබ්ද ඇසුණත් ශබ්දයක් යයි සිතමින්ද සිතුවිලි ආසැනින් සිතුවිල්ලක් යයි සිතමි. එවිට නැවතත් මගේ සිත හුස්ම රැල්ලට යොමු වේ.
ටික වේලාවක් යන විට හුස්ම නැතිව යන්නාසේ දැනේ. නමුත් සමහර අවස්ථාවන්හිද එකවර දිග හුස්මක් පිටවේ. නැවතත් හුස්ම පෙර තිබුණ පරිදි සංසිඳී යයි. තද අවුරස්මක් ඇඟට වැටුණාසේ දැනේ. මේ ආකාරයෙන් පැයක් පමණ කාලයක් සිටිය හැක. මෙය සාමාන්‍ය තත්ත්වයක්ද කියා ගෞරවනීය ස්වාමින් වහන්සේ පහදා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටින්. ගෙදරදී වැඩපළ අධික නිසා භාවනාව කිරීමට කාලය අඩුය. ඒ අවස්ථාවේදී ඉරියාපත භාවනාව කිරීමට පුළුවන්ද? කරන වැඩය ගැන සිහි බුද්ධියෙන් සිටීමෙන් කය එය ප්‍රමාණවත්ද පහදා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
දැන් ඇත්තටම මේ අන්තිමට අහපු ප්‍රශ්නෙට මුලින් උත්තර දෙනවා නම් දැන් يعني ඉරියව්ව ගැන විතරක්ම නම් දැනුවත් වෙලා ඉඳලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ගෙදෙද්දිත් ඉතින් ටිකක් හරි මේ සක්මනක් කරන්න පුළුවන් නම් ඊළඟට පරයන්කයක් කරන්න පුළුවන් නම් ඒ තරමට වටිනවා. මොකද අතන ඉරියව්වේදී ඔය දැන් සාමාන්‍යයෙන් ඉඳගෙන කරන භාවනාවේදීත් ඉරියව්වට දාන්න පුළුවන්. හිටගෙන ඉඳද්දී ඉරියව්වට දාන්න පුළුවන්. ඇවිදිනකොට ඉරියව්වට දාන්න පුළුවන්. නමුත් ඒකේ ඉරියව් මට්ටමේ නතර නොවි ඒකේ අනු කුඩා මට්ටමට යන්න ඇත්තටම මේ අවශ්‍ය වෙනවා. يعني අපිට මුලින් වැටෙන්නේ ඔන්න ඉඳගෙන ඉන්න ඉරියව්වක්, හිටගෙන ඉන්න ඉරියව්වක්, සතපෙන ඉරියව්වක්, ඒ වගේ ඉරියව් කීපයක්. නමුත් ඊට පස්සේ දැන් ඔය බුදුරජාණන් වහන්සේ සම්පජඤ්ඤ පබ්බේ වගේ යනකොට ඔන්න සඳහන් කරන්නේ මේ සරා බලනකොට, දකුණු පැත්ත බලනකොට, ආයි පිටිපස බලනකොට, ඊළඟට කතා බහ කරනකොට, නිශ්ශබ්දව ඉන්නකොට, වැසිකිලි කැසිකිලි කරනකොට, මේ විදිහට මේ ඊටාම සියුම් මට්ටමකට මේක තව විහිදෙනවා. එහින්දා සතිමත් වෙන්න බැරි තැනක් නැති තරම්. ඒ නිසා මේ ඉරියව් ප්‍රධාන ඉරියව් හතර විතරක් නෙමෙයි උත්සාහ කරන්න මේ කියන අනෙත් හැම වෙලේදීම සතිය පිහිටවන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. හැබැයි ඉතින් එක පාඩට ඕක පටන් ගන්න, කියන්නේ එක පාඩම මේ සියල්ලම සතියෙන් කරගන්න බෑ. ඒ නිසා කීපයක් තමන් තේරුම් ගන්න. දැන් තමන් තනියම කරන කීපයක් මුලින් උත්සාහ කරලා බලන්න. මොකද හැම දෙයක්ම එක පාඩ කරන්න බෑ. ඒ නිසා තමන් තනියම තනි වෙලා අනිත් අයගෙන් මේ වෙන් වෙලා කරන වැඩ ටික ඉස්සෙල්ලා අල්ල ගන්න. ඒ වෑදි සතිය පිහිටව ගන්න. ඒ වෑදි හිත වෙන වෙන දේවල් හිත හිතා ඉන්න නොදී වෙන වෙන ලෝකවලට අතරමං වෙලා ඉන්න නොදී ඒ තනියෙන් කරන වැඩ ටික බොහොම සතිමත්ව වර්තමානයේ කය යම් ආකාරයෙන් කින්ද පවතින්නේ ඒ මට්ටම තේරුම් ගනිමින් යන්න. ඊළඟට අපිටම වැඩක් වලක් කරනකොට උනත් Tamanට ඕනනම් ස්පර්ශ වෙන දේත් එක්ක හිත තියන්න පුළුවන්. දැන් අපිට අතින් පයින් යමක් කරද්දි මේ අත් දෙක ස්පර්ශ කරනවනේ යම් යම් දේවල් ඕනනම් ඒ ස්පර්ශයේ හිත රඳවන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කරන කාර්යයේ හිත රඳවන්න වෙන වෙන දේවල් හිතන්න නැතුව. හැබැයි හුඟක් සමහර වෙලාවට ඒ කරන කාර්යයේ තියෙන අවධානය වැඩිකමට ඒ කරන කාර්යය තුළ අපි නිකන් කිඳා බැහිමක් වගේ දෙයක් වෙනවා. ඉතින් මේ කරන කාර්යය තුළ අතරමං වෙනවා. එතන يعني සතියේ පොඩ්ඩක් නිකන් අඩුවක් වෙනවා. මොකද දැන් අපි සාමාන්‍යයෙන් දැන් ඔය උදාසීන අරමුණක් බලනකොට අර ඒ වගේ මේ අරමුණේ තියෙන සාමාන්‍ය මේ උදාසීන බව නිසා නැත්තම් මධ්‍යස්ථ බව නිසා අපි අරමුණ තුල අතරමං වීමක් වෙන්නේ නැහැ. නමුත් අපි ඊටාම බැහැගෙන ඊටාම උනන්දුවෙන් ලොකු මේ අමාරු වැඩක් කරද්දී කාර්ය තුල අපි අතරමං වෙලා ඉන්නේ. කාර්ය තුල අපි මේ নিমগ্ন වෙලා ඉන්නේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් හැමදේම ඉතින් ඔක්කොම එකපාරට කරගන්න අමාරුයි. හැබැයි හැම ඉරියව්වකදීම හැම කාර්යයකදීම සතිමත් වුණ තරමට ඉතින් භාවනාව දියුණු වෙනවා. ඊළඟට මට හරියටම මේ මතක නැහැ මේ පරයන්ක ගැන කීප එක.
පරයන්ක භාවනාදී මම මුලින්ම බුදු ගුණ වඩමි. දෙවනුව මෛත්‍රී භාවනාවද කරමි. ඊට පසුයි මම ආනාපාන භාවනාවට යොමු වන්නේ. ඉහළ යන හුස්මත් පහත වැටෙන හුස්මත් ගැන මනස සිහි බුද්ධියෙන් සිටිනි. අවට පරිසරයේ ශබ්ද ඇසුණත් ශබ්දයක් යයි සිතමින්ද සිටිලි ආසනින් සිතුවිල්ලක් යයි සිතමි.
හොඳයි මට දැන් ටිකක් මතක් වුණා. හොඳයි දැන් ඒ කියන්නේ පුළුවන් නම් දැන් බලන්න ওই විදිහට මෙනෙහි කිරීමකින් තොරවම ওই දේ කරන්න. ඒ කියන්නේ අපිට සිතුවිල්ලක් කාම සිතුවිල්ලක් කියලා කියන්න අවශ්‍ය නැහැ. ඒ බව තේරුම් ගත්තා. හිත නිශ්ශබ්දව නැවත තමන් භවනාව කරද්දී ඒ භවනාවට ගෙනාවා. තමන්ගේ ආරමුණට ඒ කර්මස්ථානයට ගෙනාවා. දැන් වෙනත් වේදනාවක් ආවොත් දැන් මේකේ සඳහන් වෙන්නේ ආනාපාන සතිය නිසා වේදනාවක් ආවොත් දැනට මේ මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපාන සතියම මුල් කරගෙන යන්න අනිත් දේවල් දැන් බලන්න මෙනෙහි කිරීමකින් තොරවම කරන්න පුළුවන්ද කියලා. හිත ඒ කියන්නේ මුලදී තමයි ওই විදිහට අපිට හැම දෙයක්ම මෙනෙහි කරලා මේ හිත එකෙන් වළක්ව ගන්න අවශ්‍ය වෙන්නේ. නමුත් ටික කාලයක් හිත මෙල්ලගෙනකොට අපේ පාලනයට පොඩ්ඩක් නතු වෙනකොට පුළුවන් මෙනෙහි කිරීමකින් තොරවම ඒක ගැන තේරුම් ගත්තා. මග හැරලා දැම්මා, අතහැරලා දැම්මා, ආයි අවශ්‍ය තැනට ගත්තා. ඒ තරමට තවත් ටිකක් උඩට සංසිඳෙනවා. හොඳයි.
ເທരുവັນ சரໄນ ગૌરવનીય સ્વામીન વહંસ પરયંક ભાવનાવ મૂલિક કમટહન મમ දැන් මෙතන. પસુવ ઇંદගෙන સિતિને કયહે ઇરિયાવ મિનિત્તુ કીપેકટ પસુવ કયહે સિત પીહિતાય. કયહે ඇතිවන સિયુમ કંપન સહ ચંચલ દેસ બલા સિતિમ. ઇમ કંપન નેતિ વેલાવટદ કયહે સિત પીહિતાય. વિતક કાયિક વેદના હટગની હે દેસ બલા હિંદિમ. විතක සිතුවිලි ප්‍රකට වේ. සිතුවිලි වලට සම්බන්ධ සුව හෝ දුක් වේදනා දෙස බලා සිටිනි. විතක ලෝභ සහගත හෝ තරහ සිත ප්‍රකට වේ. එවිට ඒ දෙස බලා සිටිනි. සමහර විතක ඇතිවන සිතුවිලි ඉක්මනින්ම බොඳ වී යයි. සිත එම සිතුවිලි පිළි නොගන්නා ආකාරයත් දකි. සමහර අවස්ථාවන්හිදී සිතෙහි කිසිම නිමිත්තක් නැති බව හැඟුනි. මේ බව තේරුම් ගියේ එක විටම සිත කොහෙද ගියේ කියා විතක්කයක් සිතට නැගී පසුවත් භාවනාවේ වැඩි වේලාවක සිත සැහැල්ලු බවක් සහ සියුම් ප්‍රීතියක් දැනුනි. සක්මන් භාවනාව දකුණ වම මෙනෙහි කිරීමෙන් ආරම්භ වී විගසින් මෙනෙහි කිරීම අත්හැරෙනුයි. පය එසවීම, යැවීම සහ තැබීම පැහැදිලිව පෙනේ. කයෙහි ඇතිවන සියුම් කම්පන ස්වභාවය අතරින් පාදවල සක්මන බැලිමි. මෙසේ සක්මන දිගට කරගෙන යන විට විතෙන් විට විවිධ සංඥා ප්‍රකට වෙයි. වර එක පාපදිකරුවෙකු වෙයි. පාපදිකරුවෙකු වයිසකලයක් පදින ආකාරය දකි. වර එක ශරීරයේ කඳ කොටස ලීවර යන්ත්‍රයක්සේ දිස්සේ. තවත් වරක බොර වතුරේ බොර කකුල් දෙකෙන් ඇවිදින ආකාරය දකි. සිතුවිලි විතෙන් විත ඇති විය. බොහොමයක් ක්ෂණයකින් බොඳ වී නැති වී ගියේය. ඔබ වහන්සේගේ මහඟු අවවාද සහ අනුශාසනා ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට උතුම් තුරුණුවන්ගේම ආශිර්වාදය ලැබේවා.
ඉතින්ලා මේ සක්මන ගැන කියනවා නම් දැන් බලන්න ඔය ඒ වැටහිම් වරදක් නැහැ. හැබැයි ඒව ඔස්සේ මේ දිගට හිතන්න යන්නේ නැතුව බලන්න උත්සාහ කළා දැනෙන දේත් එක්කම ඉන්න. භාවනාව ටිකක් සරල කරගන්න තව ටිකක්. දැන් ඒ කියන්නේ දැන් අර විවිධ දේවල් තේරෙනවා. දැන් මේ යන්නේ නිකන් එක්කෝ නිකන් බොරු කකුල් කාරයෙක් වගේ ඇවිදිනවා වගේ නිකන් තේරෙනවා. බයිසිකල් පදිනවා වගේ තේරෙනවා. ඒ විදිහට නිකන් දැන් මේ අර මගේ කියලා හිතාගත්ත කය දිහා දැන් අපි වෙනත් දෘෂ්ටි කෝණයකින් බලනවා. දැන් එතකොට පොඩ්ඩක් කයෙන් අයින් වෙලා මේ කය නිරීක්ෂණය කරන්න, එහෙම නැත්නම් කය පිළිබඳව අධ්‍යයනය කරන්න ඕන දැන් අපිට අවස්ථාව සැලසීලා තියෙනවා. දැන් එහෙම මේව කරද්දී දැන් බලන්න ටිකක් වැඩිපුර දැන්න දෙයට හිත යොදලා. කියන්නේ යටිපතුල් ප්‍රදේශයට හිත යොදලා බලන්න. ඒ යටිපතුල් වල කොහොමද Tamanට දැනෙන්නේ? ඒකෙත් කියන්නේ ඒකෙත් නිකන් ප්‍රදේශ වශයෙන් හඳුනා ගන්නව වෙනුවට මේ කොහොමද තද ගතියක් දැනෙනවද, බුරුල් ගතියක් දැනෙනවද, ලිහිල් ගතියක් දැනෙනවද, නැත්නම් සිසිල් ගතියක් දැනෙනවද, උණුසුම් ගතියක් දැනෙනවද කියලා ඊටාම ප්‍රාථමික මට්ටමෙන් නිකන් දැනීම් මට්ටමකට විතරක් යන්න. ඒ ගැන හිතන්න යන්න එපා. හිත මේවට අර්ථකථන දෙන්න යන්න එපා. දැනුවත් භාවයක විතරක් ගෙනියලා බලන්න. ඊළඟට පරයන්ක භාවනාවේදී දැන් මේ දැනුවත් භාවයේ ඉන්න අතරත් ඒවැය වෙනස් වීම අත්දක ගන්න. මේවා මේ තමන්ට يعني නොකියාම මේවා පහළ වෙන හැටි, තමන්ගේ අපේක්ෂාවෙන් තොරව මේවා මේ පටන් ගන්න හැටි, වෙනස් වෙන හැටි, නැති වෙලා යන හැටි, මෙතන සම්පූර්ණ නිකන් ක්‍රියාදාමයක් තියෙන බව තේරුම් යනකම් හොඳට ඒ දේ අධ්‍යයනය කරන්නයි තියෙන්නේ, බලන්නයි තියෙන්නේ, තේරුම් ගන්නයි තියෙන්නේ. ඊළඟට පරයන්ක භාවනාවේදී අර විදිහට තේරුණා නම් නිකන් හිත මුකුත් අරමුණක් ඇසුරු නොකර වගේ ඉන්න ස්වභාවයක් තව කළා බලන්න. සමහර වෙලාවට අපේ සතිය මදිවීම නිසාත් වැඩේ වෙන්න පුළුවන්. සතිය මදිවීම නිසා සමහරවල් නිකන් හිත නිකන් සැඟවිලා ඔය දේ වෙන්නත් පුළුවන්. ඒ අවස්ථාවේදී අවදිමත් බවක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් සතිය අවදි කරගන්න සක්මන හරහා. හොඳට අවදිමත් බවක් ඇතුව සක්මන මේ පරයන්ක භාවනාවට එන්න. එතකොට සමන්ට හරියටම මෙතෙන්දී මොකද්ද වෙන්නේ කියලා තෝරා බේර ගන්න පුළුවන්. ඒ තෝරා බේරා ගැනීමේදී බලන්න දැන් අර වගේ තැනකට යන්න කලින් ඉතාම සියුම්ම මේ වෙන කාරණාව සම්බන්ධයෙන් හොඳට සතිමත් වෙලා අවධානයෙන් වැඩේ කරගෙන යන්න. ඒ වැඩේ කරගෙන යද්දී ඔන්න දන්නේම නැතුව අරමුණක් ගිලිහුණා. බලබලා හිටිය අරමුණ නැති වුණා. මේ වෙන අරමුණක් ආවෙත් නැහැ කියලා අන්න තේරෙනවා නම් සතිමත් බවකින් ඒ දෙහා තේරුම් ගන්න පුළුවන් නම් අන්න ගැටලුවක් නැහැ. එහෙනම් තව ටිකක් සතිය දියුණු කරලා ඔය தත්ත්වය අත්දැකලා බලන්න. හොඳයි. කාගෙද ප්‍රශ්නේ? ඔව්. මේ අයි මීට කලින් ඕක මේ කියලා තියෙනව නේද? මේ මට මතකයි මීට කලින් අත්දැකා වගේ ඔය தත්ත්වය. හොඳයි. පෙරවන් සන්නේ. මීට කලින් ඔය විදිහට කියන්නේ අරමුණකින් තොරව හිත පවත්තලා අත්දැකලා තියෙනව නේද එහෙම දෙයක්? නැද්ද?
ඔහොම හිත අර නැති වෙනවා වගේ දැකලා මේම එකක් එහෙම වුණේ නැහැ ස්වාමිනා. ඉස්සෙල්ලා මේ වෙනසක් ඉස්සෙල්ලා දැනුණ ස්වාමිනාට මට ඒ වුණාට ඒක ගෙදර ගිහිලා භාවනා කරනකොට නැතුව ගියා ස්වාමිනාස. ඒ
කියන්නේ ඒ හැකියාව නැතුව ගියා.
හැකියාව නැතුව ගියා. ඊට පස්සේ ආයෙම මෙහෙට ඇවිල්ලා මේ භාවනාවේදී තමයි ආයෙම ඒ බව දැනුනේ.
හරි. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් ඒ කියන්නේ දැන් අර අපිට ඕක දිගට මේ පුහුණුවේ යෙදුන් නැත්නම් ආයෙ ඉතින් අඩපණ වෙනවා. නැත්නම් අපි ටිකක් ආපස්සට යනවනේ. ඒ නිසා මේ ඒක අර වැඩේ වෙන කාලේ ටිකක් මේ ඇදගෙන යන්න ඕනේ වැඩේ. ඒ නිසා මේ දැන් උනන්දුවෙන් කරගෙන යන්න. එතකොට අතෙන්ට යනවනම් ඒකේ ඉන්න. බයක් නොවි එතන ඉන්න. හින්දලා ආයෙ වෙන අරමුණක් දෙන්නත් එපා. හිතට හුරු කරන්නේ මට්ටම. හොඳයි
ස්වාමීන් වහන්සේ තව මේ සක්මන් කරනකොට ස්වාමීන් වහන්සේ මම මේ පයේ ස්පර්ශය වෙන ඒකට ගුරුසු බව ඊට පස්සේ කකුල අර ලනු පැදුරි ඉබිනවා ඉරින වගේ ගතිය එතස නිකන් කැඩි කැඩි ඒක දැනින්නේ ස්වාමීන් වහන්සේ ගුරුසු බව එහෙම ඊට පස්සේ තද ගතිය ඒව දැනෙනවා ස්වාමීන් වහන්සේ ඒව දැනෙනකොට ඒකත් එක්කම මගේ ඇඟේ අර කම්පන චංචල බව පරිම ප්‍රකට වෙයි දැනෙනවා. එතකොට මගේ හිත එතනට යනවා ස්වාමීනි.
හා කමන්නේ. දැන් ඒකට ඉඩ දෙන්න. දැන් ඒ කියන්නේ බලෙන් අර මේ යටිපතුලේ රඳවන්න යන්න එපා. එහෙම දැන් යටිපතුලම දැන් බලන්න ගියොත් බලෙන් ආයාසයෙන් දැන් ඒක අවශ්‍ය නැහැ. දැන් පොඩ්ඩක් සැහැල්ලුවෙන් බලන්න. මුලින් පටන් ගනිද්දී ඒකෙන් පටන් ගන්න වරදක් නැහැ. සැහැල්ලුවෙන් ඒකෙන් පටන් ගන්නවා. දැන් ඊට පස්සේ පොඩ්ඩක් හිත නිකන් බුරුල් කළා වැඩේ කරගෙන යන්න. ඒ කියන්නේ අඩු වීරකින් කරගෙන යන්න. එතකොට අන්න හිත විසින්ම නිකන් මත් මේ ටිකක් උඩට ඉස්සෙනවා වගේ නිකන් වෙනත් පාදයේ උඩ ප්‍රදේශයේ දැනෙන වේදනාවන් වලට හිත යනවා නම් කම්පන මොනහ ස්වභාවයට හිත යනවා නම් ඒක නිරීක්ෂණය කරන්න වරදක් නැහැ. දැන් එහෙම යන්න. ඒ කියන්නේ සක්මනේදීත් අනායාසයෙන් යන විදිහට යන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි.
පෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. නිවන් අවබෝධය සඳහා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්ම පහ එකසේ වැඩි යුතු බව මා අසා ඇත. එයින් සද්ධා, විරිය, සති, සමාධි අප විසින් උපදවා ගත යුතු ධර්මයයි මා සිතනවා. මුල් ඉන්ද්‍රිය ධර්ම හතර දියුණු කළ විට ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයේ ඉබේ දියුණු වෙනවාද? අප කෙරෙහි අනුකම්පාවෙන් කරුණු පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඕක ඉතින් අර මේ මීටර කෝදුවකින් මයින්ලා නම් අමාරුයි. ඉතින් වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ දැන් ශ්‍රද්ධාව පැත්ත ගත්තොත් ඉතින් දැන් සීලයක් සමාදන් වෙලා වතප්පිලිවෙතක් කරගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ඉතින් අපිටම බුද්ධ වන්දනාවක් කළා. ඉතින් අවශ්‍ය නම් බුදු ගුණ ටිකක් වඩලා ඉතින් ඒ හරහා ඉතින් ශ්‍රද්ධාව දිනු වෙනවා කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වගේම දැන් මේ වැඩේ කරගෙන යනකොට දැන් අපි දු භාවනාවක් කරනවා කියලා භාවනාව හරහාමයි ඉතින් ඔය පහම මේ වර්ධනය කරගන්න පුළුවන්. එතකොට සද්ධා දැන් විරිය පැත්ත ගත්තොත් මේ හුඟක් වෙලාවට එන්නේ අපි හිතනවා මේ වීරය කියන්නේ ඊටාම ප්‍රබල වීරයක් එක මේ පවත්වන්න ඕනේ කියලා. ඊට වඩා මට නම් හිතෙන්නේ වැදගත් වෙන්නේ මේ අඛණ්ඩ වීරයක් තමයි වැදගත් වෙන්නේ. සෑහෙන කාලයක් තිස්සේ මේක අත නොහැර කරගෙන යාමේ වීරයක් තමයි හරිම වැදගත්. මොකද හුඟක් වෙලාවට වෙන්නේ අපි වැඩේ කරන්න පටන් ගන්නවා අපි තුමු අවුරුද්දයි නැත්තම් දෙකයි ඊට පස්සේ අතහැරලා දානවා. මොකද අපි බලාපොරොත්තු වෙන ඉලක්කය සම්පූර්ණ වෙන්නේ නැහැ ඔය අපි තුමු අවුරුද්දෙන් දෙකෙන්. කෙනෙකුට ඉතින් මම දන්නා වෙන්නත් ඉඩ තියෙනවා. කෙසේ නමුත් වීරය වෙන්න ඕනේ අවුරුදු ගාණක් තිස්සේ මේක අත නොහැර මේ වැටි වැටි වැටෙනකොට ආයි නැගිට්ටෝගෙන යන එක තමයි වීරය වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වීරය ගැන හිතන්නේ කියන්නේ අසල්ලීනං විරියං කියලා. මේක අසල්ලීන කියන්නේ මේ කොයිතරම් අසාර්ථකුණත් අතහරින්නේ නැහැ. මොකද දැන් භාවනාවේදී මේ අපිට හැම පර්යංකයක් ගානෙම හැම සක්මනක් ගානෙම අපි බලාපොරොත්තු වෙන මට්ටමට අපේක්ෂිත මට්ටමට එන්නේ නැහැ. මේ වෙලාවට ඉතින් මානසික වැටෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒත් අර වීරයෙන් තමයි ඒක නැගිටවලා ගන්න. එතන ඒ වීරයෙන් නැගිටවලා ගැනීම හරහාමයි වීරය දිනු වෙන්නේ. ඊළඟට සතිය නම් ඉතින් කොයිතරම් දිනු කළත් ප්‍රශ්නයක් නැහැ. සමාධිය දිනු වෙන්නේ ඉතින් ඇත්තටම මේ සතිය දිනු කිරීම හරහා ඔන්න සමාධියක් වැඩෙනවා. ප්‍රඥාවට ඉතින් ඇත්තටම හොඳට මේ වුණුව හම්බ වෙන්නේ විපස්සනාව හරහාමයි. මොකද විපස්සනාවෙම තමයි ප්‍රඥාව හොඳට අවදි කළා නැවත නැවත කෙලෙසුන් තේරුම් ගනිමින් ඒවට අහු නොවි මුලා නොවි ඒවට යන්න හරිමින් ඒව තේරුම් ගනිමින් සිතුවිලි වල ක්‍රියාකාරීත්වය හඳුනා ගනිමින් ඊළඟට සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය තේරුම් ගනිමින් යාමම හරහා තමයි ඉතින් ප්‍රඥාව දියුණු වෙන්නේ. ප්‍රඥාව දියුණු වෙන ඉතින් කාලයක් තිස්සේ ඉතින් රහත් වෙනකම් ප්‍රඥාව දියුණු කරන්න තමයි තියෙන්නේ ඇත්තටම. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සීල සමාධි ප්‍රඥා කියලානේ නිකන් සාමාන්‍ය විදිහින් පෙන්වන්නේ. ඉතින් ඇත්තටම ඉතින් සීලයක පිළිහිදලා අපි ඒක හොඳට රැකගෙන යනකොට අන්න එතනින් විපිලිසර බවක් නැති වෙලා හිතේ වික්ෂිප්ත බවක් නැති වෙලා ඔන්න හිතේ යම් සාමකාමී බවක් එනවා. ඉතින් ඒකම ඔන්න සමාධියට මේ හේතුවක් වෙනවා. සමාධි සංවත්තනික සීල කියලා සාමාන්‍යයෙන් කියන්නේ සමාධියට හේතුවක් බවට පත් වෙනවා සීලයම. ඊට පස්සේ සමාධිමත් හිතකට විතරයි මේ ඇත්ත ඇති සැටියෙන් දැකීමේ හැකියාව තියෙන්නේ. දැන් අපි අදත් මේ කෙනෙක් විස්තර කිව්වේ දැන් හිත බොහොම නිස්කලංකව තියෙනකොට තමයි යන්න සිතුවිලි ටිකක් එනකොට ඒගොල්ලන්ව නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. යථා ස්වභාවය තේරුම් ගැනීම කියන්නේ එතකොට ප්‍රඥාව දියුණු වීමක්. ඇත්ත ඇති සැටියෙන් තේරෙනකොට ඔන්න අතහැරෙනවා. ඒක ආයි බලෙන් අතහරින්න දෙයක් නැහැ. නුවණ දියුණු වෙනකොට ඉබේ අතහැරෙනවා. ඉතින් ඔය සමහරලාවට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ධම්මෝව ධම්මේ අභිසන්දේති. පාරං අපාරං පාරං ගමනාය කියලා. ඒ කියන්නේ මේ ධර්මයන්ම ධර්මයන් වෙතට ගලාගෙන එනවා. නිකන් ධර්මයන්ම ධර්මයන් වෙතට යොමු වෙනවා. මේ ඉන්න කියන්නේ මෙතරෙන් එතරට යාම සඳහා. ඉතින් ඒ වගේ මේ ඇත්තටම අපි අර පුජ්‍යලයෝ වශයෙන් මේක හඳුනාගෙන මේක කළත් ඇත්තට මේ ධර්මතා ස්වභාවයක් තමයි මෙතන වර්ධනය වෙන්නේ. ඉතින් අන්තිමට ධර්මතා ස්වභාවයක් වශයෙන්ම ඉතින් මේක පියවරෙන් පියවරට අඩියෙන් අඩිය එසවිලා යනවා. ඉතින් මේ ඉන්ද්‍රිය පහ සමබර වීම ඇතර මේ ඉන්ද්‍රිය මට්ටමේදී කියන්නත් ඉතින් පුළුවන්. ඊටත් වඩා මට හිතෙනවා බොජ්ජංග මට්ටමේදී එහෙමනම් බුදුරජාන් වහන්සේ හරි ලස්සනට කියනවා මේ දැන් බොජ්ජංග 7 සතිය තමයි මේ අනිත් 6 දෙනාව ලස්සනට මේ සමබර කරන්නේ. දැන් ධම්මවිචය විරිය පීති කියන ඒ තුන ගත්තොත් ඒක ඕන්ට වඩා වැඩි වුණොත් එහෙම හිත විසිරෙන්න ගන්නවා. උද්දච්චයට යනවා. ඊළඟට පස්සද්ධි සමාධි උපේක්ඛා කියන එක අනවශ්‍ය විදිහට වැඩි වුණොත් හිත නිකන් පසුබානවා. එහෙම නැත්නම් හිත හැකිලෙනවා. හිත නිකන් සැඟවෙනවා. ඒ නිසා සතියෙන් තමයි මේ කණ්ඩායම් දෙක ගන්නට සමබර කරන්නේ. ඒ නිසා මේ පහම එහෙම නැත්නම් මේ හතම එකම මට්ටමේ තියෙනවා කියන නීතියක් දාගන්න අමාරුයි. මේ වගේමයි දැන් ඔය බුදුරජාන් වහන්සේ ඇතම් තැන්වල විස්තර කරලා තියෙනවා මේ ඇතම් කෙනෙක් ශ්‍රද්ධාව මූලික කරගෙන ගමන යනවා. ඇතම් කෙනෙක් ප්‍රඥාව මූලික කරගෙන ගමන යනවා. ඒ නිසා ඒක අර පුජ්‍යලයෙන් අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා පුජ්‍යලයා මත ඒක තීරණය වෙන්න පුළුවන්. දැන් ඒකමනේ ඔය මේ ඉද්ධිපාද මට්ටමේදීත් කියන්නේ එක්කෙනෙක් ඡන්දේ මුල් කරගෙන යනවා. කැමැත්ත මුල් කරගෙන මේ කටයුත්ත කරනවා. එක්කෙනෙක් දැඩි අදිෂ්ඨානයක් මුල් කරගෙන වැඩේ කරගෙන යනවා. තව කෙනෙක් නිකන් මේකේ මොකද්ද වෙන්නේ කියලා ඇත්ත ඇත්ත සැටියෙන් දැකීමේ නුවණ මුල් කරගෙන අන්න කෙනෙක් යනවා. ඉතින් ඒ වගේ මේ එක එක්කෙනා මත මේවා තීරණය වෙනවා. ඒ නිසා සියල්ලම එකම මට්ටමේ තියෙනවා කියලා කියන්න අමාරුයි. සමබර වීමක් පවත්වන්න වෙනවා. ඒක ඉතින් කරලා දෙන්නේ හුඟක් වෙලාවට සතියෙන් තමයි. ඔව්.
තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී මා දැනට කරන්නේ පාද ගමන් කරන ආකාරයේ සිත පිටත සිත පිට සිත බලා සිටින ආකාරයෙන්ය. එහිදී උකුල් නැටේ සිට විදුම් නැටේ හරහා පාය ඇඟිලි ඇට පොළවේ වදින ආකාරය සතියින් දකින්. මෙසේ ගමන් කරන විට එක පාදයක් පොළවේ වැදි අනිත් පාදයේ පොළවේ වදින ආකාරය අතර නිහඬතාවයද නුවණින් අත්විඳිමි. මිහිදී මා ඉදිරියට තව කළ යුතු ආකාරය පැහැදිලි කර දෙනමින් ඔබ වහන්සේගෙන් කාරුණිකව අයදිමි. සක්මන් භාවනාවෙන් පමණක් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමට හැකිද? ඒ ගැන කරුණු ටිකක් පැහැදිලි කර දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිතුම් නිරෝගී සුවය අත් වේවා.
එහෙම ඉතින් නීතියක් නන්නේ මේ ඔය ඔක්කොම ඕනේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ දැන් කෙලෙස් දුරු කිරීම ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් කාලේ බෙදාගත්තොත් බුදුහාමුදුරු කියනවා දැන් උදේ කාලේ නැත්නම් මේ සාමාන්‍යයෙන් මේ එළිය පවතිනකොට චංකමේහි නිසින්නේහි කියන්නේ මේ ඉඳගෙනයි ඇවිදින්මින් කියන ඉරියව්වෙයි මේ දෙක භාවිතා කරමින් මේ හිත කිලුටු කරන කෙලෙස් වලින් හිත මුදව ගන්නවා. ඊළඟට අන්න ආයේ රාත්‍රී කාලේ ඒත් ඇවිදින්මින් ඊළඟට මේ ඉඳගෙන කරන භාවනාවෙන් ඔන්න හිත කෙලෙසුන්ගෙන් මුදා ගන්නවා. ඊළඟට ඔන්න පැය කීපයක් ඉතින් සැතපෙනවා මේ සිහියෙන්. අන්න ආයෙත් උදෙත් නැගිටලා අන්න මේ සක්මණෙන් පරයන්කෙන් ඉඳගෙන කරගෙන මේ භාවනාව හරහා ඔන්න නැවතත් මේ හිත කිලිටි කරන කැලසුන්ගෙන් හිත මුදව ගන්නවා. ඉතින් මේ හැම එකම ඉතින් එකිනෙකට එකක් ඉතින් අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරනවා. ඉතින් ඒ නිසා කෙනෙක් මේ සක්මණෙන්ම විතරක් ඔක්කොම කරන්න පුළුවන් කියලා පරයන්ක නොකර ඉඳීමේ තේරුමක් නැහැ. මේ පරයන්කෙන් ඔක්කොම කරන්න පුළුවන් කියලා සක්මණ විතරක් සක්මණ අතහැරලා හරියන්නේ නැත් මේ එකිනෙකට මේවා ඇත්තරම හරිම උපකාරයි. සක්මනේදී ඉතින් ආනිසංස වශයෙන් එහෙම ඔය චක්කමනානිසංස සූත්‍රය කියලා එහෙම සූත්‍රයක් එනවා. ඒක එහෙම ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මේ සක්මන හොඳට පුරුදුනහම කෙනෙකුට ඕන දීර්ඝ ගමනක් එහෙම යන්න පහසුවෙන් පුළුවන්. කයේ නිරෝගී බව ඇති වෙනවා. ඊළඟට තමන් අනුභව කරපු දේවල් හොඳට ආහාර දිරවනවා. ඊළඟට විශේෂයෙන්ම මේ සක්මන උපයෝගී කිරීම නිසා සක්මනේදී ගන්නා සමාධිය නැත්නම් සක්මන භාවිතා කිරීම නිසා පරයන්කේදී ගන්නා සමාධිය පවා සෑහෙන අල්ල හිටිනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් පරයන්කයක් නැත්නම් ඉඳගෙන කරන භාවනාවකින් යම් කෙනෙක් සමාධිමත් වුණත් ඒක සක්මනක් ඇසුරු කරන්නේ නැත්නම් ඉක්මනට කැඩලා යනවා. මොකද ඉඳගෙන කරන භාවනාවේදී අනිකුත් සාධක පුළුවන් තරම් නිශ්චලව තියාගෙන තමයි මේ පරයන්කේ කරන්නේ. ඉතින් ඒ නිසා අනිකුත් සාධක පොඩ්ඩක් එහෙම හේ වුණ ගමන් මේ කඩලා යනවා. නමුත් අර සක්මනේදී සෑහෙන අභිෝගශීලී කෙනෙක් ඒකෙදිත් මේ தත්ත්වය ගන්න පුරුදු වෙනකොට අන්න අභිෝග මැද්දෙත් මේක ගන්න තරම් ශක්තිමත් වෙනකොට ඉතින් එයාට අර ජීවිතයේ අනිත් කටයුතු වලදීත් එන අභිෝගයන්ට මේ හොඳ පෙරහුරුවක් ලැබිලා තියෙන නිසා වැඩේ يعني මේ ලබා ගන්නා ಗುಣධර්ම එහෙම නැත්නම් දියුණු කරගත්ත ಗುಣධර්ම අල්ලා හිටින බවක් තියෙනවා. හොඳයි.
සායනාසි ප්‍රශ්නේ නම් මගේ.
ආ හොඳයි.
ඒක ඉතින් අර මම ඔබ වහන්සේගෙන් අහුවා අර දැන් එක පාදයක් තියලා අනිත් පාදේ තියන්න යනකොට
ඔව්.
ඒ අතර තියෙනෝනේ අර නොදෙනියනක තිහිදස මත ඒ දෙස සිත යොමු වෙනවා. ඒ කියන්නේ
හරි එකම නේ
ඒකෙදි සායනහංශ ඒ කියන්නේ සිත නම් කොහොමදවත් පිට යන්නේ අර දෙක අතර දෝලණය වෙමින් යන ගතිය ඇතෙන කමන්නේ නැත්තේ
ඒක වර්ධන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඒ දෙකේ අතර යොමු වෙනවා විතරක් නෙමෙයි අනිකුත් සක්මනේ යෙදෙනකොට ඒ කියන්නේ දැන් හොඳට පාදේ වදිනකොට දැන් දැනෙනවනේ ඒකට උනත් බලෙන් දැන් දාන්න යන්න එපා.
එහෙම
කරන්න යන්න එපා. බොහොම සැහැල්ලුවෙන් හිතට ඕනේ නම් විතරක් එතනට යන්න දෙන්න දැන්.
අර අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන ඔටෝ ෆයිල්
ඔව් ඒක තමයි.
ඒ විදිහට
තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් යන එක බොහොම විවේකීව වෙන්න දෙන්න ඕනේ.
එහෙමයි.
බොහොම ඒ කියන්නේ නිකන් එයාටම කරන්න ඉඩ දීලා තමන් නිකන් ඕනනම් විතරක් පොඩ්ඩක් අත දානවා. දැන් අපේ අත අයින් කරගෙන තමයි වැඩේ කරන්න තියෙන්නේ.
එහෙමයි සාමි.
හොඳයි.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. එදිනෙදා වැඩ කටයුතු වලදී යෝනිසෝ මනසිකාරයේ යොදා ගන්නා අයුරු පහදා දෙනමින් කාර්ණිකෝ ඉල්ලා සිටිනි. කයට සිත තබාගෙන එදිනෙදා වැඩ කටයුතු කිරීම යෝනිසෝ මනසිකාරයේද කරුණාකර පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් නිල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඔය ඉතින් කයට හිත තියාගෙන වැඩ කටයුතු කිරීමත් යෝනිසෝ මනසිකාරය ඇති වෙන්න හේතු වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් වෙන්නේ අපි වෙන වෙන දේවල් හිත හිතානේ කටයුතු කරන්නේ. එතකොට ඉතින් අයෝනිසෝ මනසිකාරයක් තියෙන්නේ. නමුත් අපි කය නිරීක්ෂණය කරන්න අපිට මේ කය පිළිබඳව අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. නැත්තම් කය පිළිබඳව ඉගෙන ගන්න දැන් මේ එතන තියෙන මේ කයක්ච කියලා ඔන්න කායानुපස්සනාවකට මුල පිරෙනවා. කායानुපස්සනාවකට අවස්ථාවක් සැලසෙනවා. ඒ හරහා යෝනිසෝ මනසිකාරය අධ්‍යුණු වෙනවා. දැන් ඉතින් වේදනාව ඉඳලා හිත මේ හැම දෙෙම ඉතින් යෝනිසෝ මනසිකාරයට මුල් වෙනවා. ඉතින් එදිනදා කටයුතු වලදී ඉතින් සාමාන්‍යයෙන් ඉතින් වෙලා තියෙන හුඟක් වෙලාවට යෝනිසෝ මනසිකාරය කියද්දී ටිකක් ගැඹුරු මට්ටමකින් යන්න පුළුවන්. ඉතින් එදිනදා කටයුතු වලදී අපි හුඟක් මේ සම්මුතිත් එක්ක යන්නේ. දැන් අපි ගෙවල් තියනවා, දොරවල් තියනවා, අඹදරුවන් ඉන්නවා, යාන වාහන තියෙනවා. ඉතින් මේ ඔක්කොම සම්මුති මට්ටමක නිදවන්නේ. ඉතින් ඒ නිසා ඔතනදී යෝනිසෝ මනසිකාරය දානවා කියන්නේ ඉතින් මේ එක අතකින් බැලුවම මේක මේ තියෙන්නේ මේ සම්මුති මට්ටමක් බව තේරුම් ගැනීම. ඊළඟට මේ දේවල් හරහා ඕනට වඩා අපි කතන්දර ගොත ගොතා කියන ඒවැයි අතරමං වෙලා ඉන්න ස්වභාවය අඩු කරගෙන අපිට පුළුවන් නම් හිතේ තියෙන අර දොඩමලු බව අඩු කරගන්න එතනම හරි වටිනවා. මොකද විශේෂයෙන්ම විපස්සනා භාවනාවක් මේ දියුණු වෙන්න නම් වැඩෙන්න නම් අනිවාර්යයෙන්ම මේ හිතේ දුවන ප්‍රපංච ටික අඩු කරගන්නම වෙනවා. ප්‍රපංච සමතයක් නැතුව එහෙම නැත්නම් ප්‍රපංච වලට ඉඩදීදී අපි වෙනත් දැන් භාවනා කරන කාලයක් කියලා අපි වෙන් කරගන්නවා. අපි අනිත් කාලෙදී අපි ඕන තරම් හිතට කැමැති අරමුණු වල දුවදුවා ඉන්න ඉඩ දෙනවා. එහෙමනම් ඉතින් මේක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. එinsa හැමතිස්සෙම අපි හිත දිහා සෑහෙන්න අවධානයෙන් ඉන්න ඕනේ. දැන් මේ දිනු කරගත්ත ගුණධර්ම ටික රැකගන්නත්, ඒ වගේම හිත අනවශ්‍ය විදිහට අරමුණු වල රැඳිලා දිගින් දිගට වෙන ලෝකවල අතරමංගලා ඉන්න ස්වභාවය වළක්ව ගන්නත්. ඒ එහෙම යන බව තේරුණොත් එක්ක කයට දාන එක හරිම වටිනවා. එක්ක කය වර්තමානයේ කොහොමත් ඉන්නේ. කය පවතින ඉරියව්වට දාන්න පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් දැනෙන වේදනාවකට දාන්න පුළුවන්. නැත්නම් මේ දේම තේරුම් අරගෙන අත්හැරලා දාලා හිත ආපසු ගැනීමක් කරන්න පුළුවන්. ඉතින් ඒ යද්දිත් ඕනනම් අපිදම සිතුවිලි ටිකක යනවා. ඒකේ ඕනනම් ආයි මුලට එන්නත් පුළුවන්. ඉතින් විවිධ ක්‍රම තියෙනවා. ඒ කියන්නේ කොහොමද මේ සිතුවිලි ධාමය පටන් ගත්තේ කියලා. දැන් අපි ඉන්නේ කොහේ හරි අතරමං වෙලා නම් පොඩ්ඩක් අර සතිය ආපු ගමන් එළඹ සිට සිහිය ඔන්න නැවතත් පැමිණිය ගමන් කල්පනා කරලා බලන්න පුළුවන් මේ මම මේ මෙතන දැන් අතරමංගලා ඉන්නවා මේ සිතුවිලි ධාමය මේ සිතුවිලි ප්‍රමාණය කොහොමද හටගත්තේ කොයි විදිහටද මම මේ හරහා ආවේ කියලා පොඩ්ඩක් ඔන්න ආපසු ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ බැලීමේදී තමන්ට තේරෙනවා මේ පොඩි මොනහරි දෙයක් ඔන්න පොඩි සිතුවිල්ලක් එහෙම නැත්නම් පොඩි සංඥාවක් ආවා මම ඒක ඔස්සේ ඔන්න දිගට මේ හදාගෙන ගියා. ඉතින් අර ඒ එහෙම ආපහු මුලට එමම යෝනිසෝ මනසිකාරයක් වෙනවා. ඔව්.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී තමාගේ හඬට කන් දෙමින් සතිය පවත්වන් ගන්නා ආකාරය පහදා දෙනෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනු. තෙරුවන් සරණයි.
දැන් මේ ගත් දෙනෙත් දැන් තමන්ගේ වැඩේ කරේ විස්තර කරන්නේ. එහෙනම් මේ මම විශේෂයෙන් කියනවා දැන් භාවනාවක් කරන්න මේ භාවනාත් කරලා ඒවත් ඉදිරිපත් කරන්න. එතකොට තමයි මේක යන්න පුළුවන්. නැතු ඔක්කොම ටික ගානට මේ පරිසරය ඔක්කොම සතකස් කළා මේක යන්න අමාරුයි. තමයි යන අතරේ තමයි මේ පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට් කරලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. කෙසේ නමුත් ඉතින් සාමාන්‍යයෙන් කියනවා ඉතින් සද්ද වලට අහුම්කම් දෙන්න කියලා. ඒකෙදි ඉතින් සාමාන්‍යයෙන් මේ දැන් මට තේරෙන විදිහ නම් දැන් අපි ඔය මට මතකයි ලොකු සායනහන්සේ එහෙම කියනවා මේ ඔය සයඩෝ වූ පඬිත් සායනහන්සේ එහෙම කියනවලු ධර්මදේශනාවක් කරද්දී පවා දැන් ඔහෙ ඒ ටික ගලාගෙන යන්න ඉඩ දෙන්න තමන් මේ හඬට කන් දීගෙන ඉන්න කියලා. එක අතකින් බැලුවාම එතෙන්දී අර මාර විදයට මේ මේකට අහු නොවි යන ප්‍රභාවයක් තියෙන එතකොට. දැන් අපි කතා කරනවා හැබැයි හඬට කන් දීගෙන. හැබැයි එක පාටම නම් ඉතින් කරන්න හරි අමාරුයි. මොකද අපි කතා කරද්දී මේ tag ගාලා ඉතින් මේ කතා කළ යුතු දේවල් ඒ අන්තර්ගතයට ඉතින් සෑහෙන මනස යොදවන්න ඕනේනේ. ඒ නිසා එතකොට හඬට කන් දීලා කරන්න ලේසි නෑ. ඉතින් හැබැයි වෙන වෙන කටයුතු වල යෙදෙනකොට ඒ හරහා නිකුත් වෙන ශබ්දයන්ට කන් දෙන්න පුළුවන්. දැන් අපි තුමු පිඟානක් හොදනවා නැත්නම් මිදුලක් අතු ගන්නවා. එතකොට අර ඒ අතු ගන්න ශබ්දයට ඉතින් කන් යොමාගෙන කරනවා නම් එතකොට ඒ අතු ගන්න ශබ්දයේ මේ වර්තමානයේ හටගන්න ශබ්දයක්. අපි ක්‍රියාත්මක වෙද්දී අපේ කයේ කය ක්‍රියාත්මක වෙද්දී ඒ හරහා එන ශබ්දයක් නිසා ඔන්න අපි ඒකට කන් දෙනකොට අපි වෙන වෙන දේවල් හිත හිත අතු ගන්නවා වෙනුවට වර්තමානයේ කය යෙදිලා ඉන්න ක්‍රියාව හරහා නිකුත් වෙන දෙයකට ඒකේ ප්‍රතිඵලයකට කන් දීමේදී ඔන්න අපි වර්තමානයේ හිත පවත්වනවා. ඒ නිසා අපිට අනිවාර්යෙන් සතිය පිටව ගන්න උදව්වක් වෙනවා. ඉතින් ඒ වගේ ඉතින් හිතලා බලන්න පුළුවන්. ඉතින් අනිකුත් කටයුතු කරද්දිත් යම් ශබ්ද පිට වෙනවා නම් හට ගන්නවා නම් ඉතින් ඒවට හිත යෙදුවාම එතකොට අර තමන් වර්තමානයට ගේනවා හිත. වර්තමානයේ හිත රඳවන්න අරමුණක් ඒ හරහා හම්බ වෙනවා.
සයන්හන්සේ එතෙන්දී දැන් අර අපි කතා කරන වචන ගැනත් සැලකිලිමත් වී යුතුයිද?
අනිවාර්යෙන්ම ඉතින්. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඉතින් දැන් කොහොමත් කතා කරද්දී අපි කිසිම ඔහෙ කටට එන දේ කියලා දානවා කියන්නේ සතියෙන් තොරයිනේ නේද? ඉතින් සතිමත් කෙනා අනිවාර්යෙන් කතා විතරක් නෙමෙයි කරන ක්‍රියා සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. ඊළඟටනේ ඊළඟ මට්ටමකනේ සිත කියන්නේ.
ඒ
කියන්නේ හිත ගැන දැනුවත් වීම හොඳට වෙනවනම් ඉතින් ඒ අනුව මේ කරන කතාව පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඊළඟට ඉතින් ඒ අනුව කය ක්‍රියාත්මක වෙන ආකාරය සැලකිලිමත්
වෙනවා.
එහෙම. ඔව්.
ඔබ වහන්සේට පින් තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. ධර්මදේශනාවේදී ෂණ සම්පත්තිය සඳහන් විය. එදිනෙදා කටයුතු වලදී ෂණ සම්පත්තිය ලබාගත හැකි සේ වැඩපළ කළ හැකිද? ෂණ සම්පත්තිය ඇතිවීම නීවරණ යටපත් වීමක් සිදුවන්නේද? මෙම ධර්ම කරුණු පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
ෂණ සම්පත්තිය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ෂණ සම්පත්තියේදී බුදුරජාන් වහන්සේ පෙන්නවා අෂ්ට දුෂ්ටක්ෂණය කියලා. ඒ කියන්නේ මේ අපිට ධර්ම අවබෝධයක් ලබන්න බැරි අවස්ථා 8ක් ගැන විස්තර කරලා තියෙනවා. ඉතින් ඒකෙදී එහෙම විස්තර වෙන්නේ දැන් අපිටම ඔය දැන් ගාක් ඈත තැනක ඉන්නවා අපිටම දැන් වර්තමානෙන් ටිකක් ඒක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. අපි හිතන්න දැන් අතීතයේදී මේ සංනිවේදන ක්‍රම නොතිබිච්ච කාලේ දහම පවතින තැනක නෙමෙයි උඟාක් ඈත රටක ඉපදලා ඉන්නවා. ඒතකොට දහමක් මනුස්සාත්ම භාවයක් ලැබලා තුනත් දහමක් අහන්නේ නැහැ. ඉතින් මේ ෂණ සම්පත්තියක් නැහැ කියලා කියනවා එතකොට. ඊළඟට දහම පවතිනවා නමුත් Taman තිරිසං ආත්මයක එහෙම නැත්නම් പ്രേතාත්මයක ඉපදලා ඉන්නවා. එන්න එතන ෂණ සම්පත්තිය නැහැ. ඊළඟට Taman يعني උඟා දීර්ඝාෂ තියෙන මේ වෙනත් දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකෙක ඉපදලා ඉන්නවා එතනත් Tamanට මේක ගැන අවධානයක් නැහැ. ඉතින් ඔය වගේ මේ ක්ෂණීය සමානාලාට කෙනෙක් මන්දබුද්ධික වෙලා ඉපදලා ඉන්නවා. ඉතින් මේක ගිලිහිලා යනවා. ඊළඟට Taman manussාත්ම භාවයක් ලැබනවා හැබැයි ධර්මයක් නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. ඉතින් අන්න ෂණ සම්පත්තිය අහිමි වෙලා තියෙනවා. අන්න ඒ ආකාරයෙන් තමයි ෂණ සම්පත්තිය ගැන විස්තර කරන්නේ. මොකද කියන්නේ බුද්ධෝත්පාද කාලයක මනුස්සාත්ම භාවයක් ලැබලා හොඳට අස්කන්නාසාදී හොඳට ඉන්ද්‍රියන් ප්‍රසන්නව බුද්ධිමත්ව මනුස්සාත්ම භාවයක් ලැබනවා කියන එකයි දුර්ලභ. එතකොට තමයි මේ ඔක්කොම ටික ගැළපිලා ඒමම තමයි ෂණ සම්පත්තිය වෙන්නේ. ඔව්. ප්‍රශ්න
අවසානයි.
හොඳයි. හොඳයි, තව කාට හරි මොනවා හරි
සරේතු අමිනාස.
ඔව්.
බොහොම සරල ප්‍රශ්නයක්, කාර්මික ප්‍රශ්නයක් අහන්නේ මේ.
ඔව්.
සක්මන් භාවනාව ගැන. ඔව්. මේ සක්මන් භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ අත් දෙක ඉස්සරහට බැඳගෙන හරි පිටිපස්සට බැඳගෙන හරි කරනවට අමතරව එහෙම කරාම මට තියෙන පොඩි ප්‍රශ්නේ මේ මිනිත්තු 10කින් විතර පස්සේ උරහිස්රි දෙන්න පටන් ගන්නවා.
ඉතින්
ඒ නිසා මෙහෙම ඉස්සරහට අත් දෙක බැඳගෙන කරාට කමක් නැද්ද ස්වාමීන් වහන්සේ?
කිසි වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ දැන් බලන්න ඔය පොළොන්නරුවේ තියෙන අර ගල්විහාරේ තියෙන පිළිම ප්‍රධාන තුනක්. සැතපෙන පිළිම තියෙනවා, ඉඳගෙන ඉන්න පිළිම තියෙනවා. අනිත් පිළිමේ සමහරු කියනවා ඒ ආනන්ද හාමුදුරන්ගේ කියලා. නමුත් ඔය කටුකුරුන්දේ ඥානනසන්නාංශයම ඒක ගැන හොඳට තර්කානුකූලව පෙන්නනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේම සක්මන් භාවනාවේ යෙදෙන ආකාරයයි කියලා. එතන බුදුරජාණන් වහන්සේ බොහෝම සරලව, يعني මෙහෙම හොඳට තද කළා නෙමෙයි. බොහොම සරලව මෙන්න මේ විදිහට අත් දෙක පිහිටවගෙන ඉන්නේ. ඒ සක්මන ඉරියව්වක් තියෙන්නේ. අනිත් එකනේ අර හැරෙන ආකාරය. දැන් ඒ සක්මනේ කොනට ඇවිල්ලා දැන් අපි තුමු සක්මන සෑහෙන වෙලාවක් සක්මන් කරද්දී අර සක්මනේ කොන දැන් අපි මේ හිතන්න වැලිමනුවකේ සක්මන් කරන්න කියලා. ඒ සක්මනේ පතේ හැදෙනවනේ අපේ මේ padi මේ අඩි තැබීම නිසා යම්සි පාරක් හැදෙනවනේ. ඒකට අපි හැරෙන තැන නිකන් මේ කවයක් හැදෙනවා. අන්නේ කවය තමයි එතන පෙන්වුම් කරලා තියෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ඉන්නේ මේ විදිහට තියාගෙන ඇස් දෙක පියවලත් නැහැ අඩවන් කරගෙන ඊළඟ බොහොම මුරුද්දව නිකන් පොඩි මේ කියන්නේ සිනහරල්ලකුත් එක්ක බුදුරජාණන් වහන්සේ නිකන් අර හැරෙන ඉරියව්වට තමයි කකුල් දෙක තියෙන්නේ, පාද දෙක තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම ඉන්නේ. ඉතින් මෙහෙමම ඉන්න ඕනේ, මෙහෙමම ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ. අර සාමාන්‍යයෙන් ඉතින් අපි කියනවා අත් දෙක අර මෙහෙම මෙහෙම යන්න ගියොත් මේ ටිකක් ඒකටත් මොකද්ද කියන්නේ මේ හිත විසිරෙන නිසා ඉතින් අත් දෙක ඉස්සරහින් හෝ පිටිපස්සෙන් තියාගෙන යන්න කියලා. ඒ නිසා මෙහෙම තියාගෙන ගියට කිසිම වරදක් නැහැ. පස්සේ ඉතින් දුනාට පස්සේ අත් දෙක මනවන ගියත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් එක එක යුග තමයි ඉතින් සක්මන් භාවනාවේ එක එක යුග.
ඔව්. හොඳයි. මට තව ප්‍රශ්නයක් තියෙන මේක භාවනාවට කෙලින්ම අදාළ නැහැ. නමුත් නිවන් මාර්ගය අවබෝධ කරගන්න මට වැදගත් ප්‍රශ්නයක්. ඒක ඇහුවට කවන්තගේ අවතරද?
හා.
මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන පාලි වචන සිංහලට පරිවර්තනය වීමේදී අනිත්‍ය දුක්ඛ නම් එහෙමමයි අනාත්ත කියන එක අනාත්ම කියලා එහෙම ඒ පරිවර්තනය හරියද? එහෙමනම් අනිත්‍ය කියන්නේ ස්ථිර නැති කියන තේරුමද? අනාත්ම කියන්නේ ආත්මයක් නැති කියන තේරුමද ස්වාමීන් වහන්සේ?
ඔව්, ඇත්තටම මේ දැන් ඔය සාමාන්‍යයෙන් ඕක කියන්නේ ටිකක් පළල්ව විස්තර කරද්දී අනිත්‍ය ස්වභාවය දසාකාරයකට පෙන්නනවා, දුක්ඛ ස්වභාවය 25 ආකාරයකට පෙන්නනවා, ඊළඟට අනාත්ම ස්වභාවය 5 ආකාරයකට පෙන්නනවා. සමහරවිට අහලා ඇති අර රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතක් තියෙන්නේ මේ මහා චත්තාලී සාකාර විපස්සනා භාවනාව කියලා. ඒක එහෙම හරි ලස්සනට කියන්නේ බුදුරජාන් වහන්සේ ඇත්තරම පෙන්ලා තිනවා 11 ආකාරයකට. හුඟක් සූත්‍ර තිනවා ඔය සීලවන්ත සූත්‍රය වගේ සූත්‍ර රාශියක් තිනවා. ඒවැයේ බුදුරජාන් වහන්සේ 11 ආකාරකින් පෙන්නනවා. ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවය කියන්නේ ඉතින් කැඩලා බිඳලා යන ස්වභාවය. දැන් ඔය පලෝකතෝ කියලා එහෙම කියන්නේ නිතන්තරයෙන්ම මේ කැඩෙනවා බිඳෙනවා. දැන් නැති වී යනවා. අන්න ඒකත් අනිත්‍යයක්. ඊළඟට මේ ඇති වෙලා නැති වෙලා යනවා. අන්න ඒකත් අනිත්‍ය. يعني මුලින් තිබුණේ නැහැ. ඔන්න එකක් හටගත්තා. ඒ හටගත්ත එක දිගට පවතින්නේ නැහැ, නැති වෙලා යනවා. ඔන්න අනිත්‍යයි. හැබැයි දැන් ඒ හරහා ඔන්න මේක නිතරම පෙළෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ සැපක් වුණාට මේ නිතරම ඇති වී නැති වෙන ස්වභාවයකින් සැපක් ලබන්න විදිහක් නැහැනේ. සැපක් ලබන්න නම් මාක්‍රිය එක කාලයක් හරි ස්ථිරව තියෙන්න ඕනේ. නමුත් එහෙම විදිහක් නැහැ. මේක මොහොතක් පාසා ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙන. අන්න ඒ නිසා පෙළෙනවා. ඒ නිසා දුකයි. අනාත්ම ස්වභාවය විස්තර කරද්දී ඇත්තරම මේ ඔය පහකට විස්තර කරනවා නැත්නම් අතෙන් දිහිම ගත්තොත් කී තවත් කීපයකට විස්තර කරනවා. දැන් විශේෂයෙන්ම අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් යමක් මගේ නම් ඒක මගේ වශයෙන්හි පවත්වන්න හැකි වෙන්න ඕනේ. ඒ කියන්නේ මට උවමනා අන්දමින් පාලනය කරන්න හැකියාව තියෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් මගේ වාහනයක් තියෙනවා නම් දැන් ඒක මයි මම මගේ වාහනේ කියලා කියන්නේ. දැන් අනිත් කෙනෙක්ගේත් වාහන තියෙන්න පුළුවන්. නමුත් මගේ වාහනේ විශේෂ වෙන්නේ මට ඕන වෙලාවකට ඒ වාහනේ අරගෙන මට ඕන තැනකට යන්න පුළුවන්. මට ඕන නම් ඉතින් ගෑරේජ් එකේ දාලා තියන්න පුළුවන්. ඉතින් මට ඕන පාටක් ඒකේ ගාන්න පුළුවන්. ඔය වගේ ඉතින් දැන් මට ඕන විදිහට මේක හසුරවන්න පුළුවන්නේ. නමුත් අපේ කය ගැන හිතලා බැලුවොත් දැන් මම කොච්චර අකමැති වුණත් මේකට දැන් ලෙඩ රෝග හැදෙනවා. කොච්චර අකමැති වුණත් මෙයා මේ වයසට යනවා. කොච්චර අකමැති වුණත් මේක මැරෙනවා. ඉතින් එතකොට මේක කොච්චර කොයිතරම් මේ කය මගේ කරන් හිටියත් අන්න මගේ පාලනෙන් තොර බවන්න තේරෙනවා. අන්න ඒ වශයෙහි පවත්වන්න බැරි බව අන්න අනාත්මේ ලක්ෂණයක්. ඊළඟට තව කියනවා මේක නිකන් වැඩක් දැන් තනිකරම මෙතන අපි මගේ කරන් හිටියට මෙයා තනිකරම වැඩ කරන්නේ ඔන්න අපි ගත්ත ආහාර ටික මත නැත්නම් ඊළඟ මේ පරිසර සාධක මත දැන් උෂ්ණ දවසට ඔන්න මේකට දාඩි දානවා. ඔන්න හීතල දවසට ඔන්න ගැහින්න ගන්නවා. ඊළඟට බඩගිනි දැනෙනවා. ඊළඟට අපි ගත්ත ආහාර අනු ඔන්න ඔක්කොම ටික වෙනස් වෙනවා. ඉතින් මේ විදිහට මේ තනිකරම මේ පරිසර සාධක මත ගත ආහාර මත කර්මය මත මේ ඔක්කොම සාධක මත දුවන යන්ත්‍රයක් වගේ තමයි මේක. ඉතින් ඔය දේ තේරෙන්න අන්න මේක තේරෙනවා මේක මේ මගේ කියාගත්තට මේක හරිනේ අනුන්ගේ වගේ. මගේ නෙමෙයි මේක අනුන්ගේ. කියලා අන්න මේ පරතෝ කියන සංකල්පයක් බුදුහාමුදුරු පෙන්නනවා මේක මේ ඇත්ත වශයෙන්ම මගේ දෙයක් නෙමෙයි මගේ පාලනේ පවතින්න බෑ ඒ නිසා මේක අනුන්ගේ දෙයක්. ඒ විදිහට බලන්න පුළුවන්. ඊළඟට දැන් අර සාමාන්‍යයෙන් ආත්මයි කියලා කියන්නේ දිගින් දිගට යන නොනැසී පවතින දෙයක් සම්බන්ධයෙන් කියන්නේ. නමුත් මෙතන එහෙම දෙයක් නෑ. දැන් කය ගැන මම උදාහරණයක් වශයෙන් අපි ඒක අරගෙන කතා කළොත්, ඒතර මෙතන මේ නොනැසී යන කයක් නැහැ. කය අනිවාර්යෙන් මේ වෙනවා. ඉතින් ඒ නිසා තමයි ඔය Hindu දර්ශනවල වෙනත් දර්ශනවල කය නෙමෙයි හිත ආත්ම වශයෙන් ගන්නවා. විඥානය ආත්ම වශයෙන් ගන්නවා. නමුත් එතනත් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ විඥානයක් හේතුන් නිසා හටගන්නේ. ඒ නිසා මේ ආත්ම ස්වභාවයකින් මේක ශූන්‍යයි. දිගින් දිගට යන ආත්ම ස්වභාවයකින් මේක ශූන්‍යයි. ඒ නිසා අන්න ශුන්‍යතෝ කියලා ආත්ම ස්වභාවයෙන් ශූන්‍ය වීම ශුන්‍යත වශයෙන් පෙනෙනවා. ඊළඟට තව ඉතින් මේක ඇතුලේ එහෙම ආත්ම ස්වභාවයක් නැති නිසා රිත්තයි කියලා කියනවා. මේක හිස්. ආත්ම ස්වභාවයෙන් හිස්. ඔය විදිහට ඉතින් අනාත්මයේ ලක්ෂණ කියන්නේ පැතිකඩ කීපයකින් පෙනෙනවා. හොඳයි.
පර්වන් සරණයි අවතරයි සවිනාස මම ඉස්සර මත ආනාපානසති භාවනා කරන්න අමාරු හිත විතරම ඉස්සරෙනවා. නමුත් මම මේ දින කිපයකට ආනාපානසති භාවනාව ක්‍රමයෙන් වඩනකොට හිත ගොඩක් හොඳ තියාගෙනනකොට හිත ගොඩක් සැහැල්ලු වෙනවා. නිකන් හිස් බවක් වගේ දැනෙනවා. නිකන් ආලෝක ස්වභාවයක් උද්දෙනවා. ආලෝකයක් සනා වගේ දෙනුනා. ඊට පස්සේ ආයි හිස් බවක් සෝනි බවක් වගේ දෙන්න. ඊට පස්සේ මට නිකන් පණුව නලිනවත් නෙවෙයි මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. නලින ස්වභාවයක් වගේ දැනුණා. ඒ දෙන්නම එහෙම තිබුණා. ඊට පස්සේ ආනස මම ඉස්සර කළේ සංනස මම මේ සතර මහා ධාතු පටවියා පෝතේ ජවයෝ ධාතු හතරේ ස්වභාවය බාහිර තියෙන ධාතු කොටස් හතරේ ස්වභාවය අභ්‍යන්තර තියෙන ධාතු ස්වභාවය දැන් බත් ගානක් ගත්තා. සංනස මම බැලුවා මේකේ මොනවද තියෙන්නේ මේ පටවියා පෝතේ ජවයෝ මේ කොහොම මොනවද මේ බත් වල තියෙනවා පොදි වල අපෝජාතුව තියෙනවා තේජෝ ධාතු ස්වභාව දකින්න පුළුවන්. මේ වගේ මා සංසය දෙක දැකලා ඇගේ ඇතුළත් මේවා තියෙනවද කියලා බෙල්ව කන සංසන්දනය කළා. ඊපස්සනස ඒ වගේ තියෙන ආහාරයේ තියෙන වර්ණ ගන්ධ රස ඕජාව මෙතන කොහොමද මෙතන තියෙන්නේ කියලා බත් ගන්න දෙහ බානකට සංස මම බැලුවා. ඒ වගේම සංස ඒ තුල තියෙන සිදුවන අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය කොහොමද දැන් වතුර ටික පිට කරනකොට කොහොමද ඒකේ අනිත්‍ය ස්වභාවය. ඒ වගේ සංඥාසේ ධාතු කොටස් වල අනිත්‍ය ස්වභාවයත් මම මෙනෙහි කරන්න මෙනෙහි කරනවා. මම කරන්නේ ඒක කර කර හිටියේ ඒක සංඥාසේ.
ඔව්.
මම දැන් මොකද්ද කරන්න ඕනේ? ඒ සංඥාසේම ධාතු කොටස් මම මානසිකාරයෙන් මෙනෙහි කරනකොට සංඥාසේ මට හිත නින්දට යන්නේ නැහැ. මම නමුත් අමුතු දේවල් වගේ දේවල් ආහාරයක් දාගත්තත් පළතුරක් ගත්තත් මොකක්වත් ඒකේ ස්වභාවය වෙනස් වෙන ස්වභාවය මට නිකන්
තේරෙනවා
එක පිනෙනවා පිටින් ඉතින් දැන් කවුරු හරි දැන් මෙතන මම බලා ඉන්න සමහර වෙලාවට භාවනා කරන අවස්ථාවල සමහර අවස්ථාවල කාටවත් ඉතව නිදිමත තියෙනවා. නමුත් අන්න මම බලාගෙන ඉන්නවා සමහර අය බර වෙලා වගේ සමහරට ඇත්තට සයින්ද මම කල්පනා කරනවා මෙතන කෙනෙක් පුදුලි ඉන්නවද ඉන්නවනම් මෙතන කෙනෙක් ඉන්නවනම් මියා කවදාවත් මේ බාන භාවනා කරද්දි නිදා ගන්න නැහෙනේ මෙයාට මෙහෙම නෙමිලා. ඊට පස්සේ ආයෙ එහෙම වෙනෙනවා. දැන් මෙයාට මෙයා මම කිව්වට මෙයා මම කෙනෙක් මෙතන නැහැ නේ. මේ අනිත්‍ය ස්වභාවයක් මෙතන තියෙන්නේ, මෙතන අනාත්ම ස්වභාවයක් ආත්මයක් තියෙනවා නම් ඉතින් එහෙම දෙයක් ඉන්නේ නැහැ කියලා මම එහෙම ඉතින් මෙනෙහි කරනවා. මම බලනවා ඇතුළේ පිට එහෙම බල බල ඉතින් ඉන්නකොට තමයි මම ඇත්තට බොහොම මා සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ. මට එන සිතිවිලි සමහර වෙලාවට රාග සිතිවිල්ලක්ද ද්වේෂ සිතිවිල්ලක්ද කියලා මට අඳුරගන්න පුළුවන්. සයනස මහාර කරුණාවක් මෛත්‍රයක් වගේ මගේ අදවතින්ම සතෙක් දැක්කත් කාය දැක්කත් එහෙම ඇති වෙන ස්වභාවයකුත් තියෙනවා. මම මොකක්ද නැති ඉදිරියට කරන්නේ ආනාපානසති භාවනාව නැස නැස මේ දැන් මේ ඇවිදින තමාසන්ට මෙහෙම ටිකක් වැටෙන්න පටන් ගත්තා. ඒක දෙතර දිකරනකොට ටිකක් නිදිමත් ස්වභාවයක් එනවා.
මේ හොඳයි. දැන් උතන යන්නේ තනිකර මානසිකාරයක්. අපි මේ එකතකින් චින්තාමය පැත්තකින් තර්කානුකූලව හිතලා අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගැනීමක් වෙන්නේ. නමුත් භාවනාවකදී කරන්නේ ඊට වඩා ටිකක් يعني හාත්පසින් වෙනස් දෙයක්. අපි يعني දැන් වතන ඔය ධාතු ලක්ෂණ වටහා ගැනීමත් අපි හිතලා අපි පොතෙන් පතින් තේරුම් ගත්ත දේවල් හරහා, බණක් අහලා තේරුම් ගත්ත දේවල් හරහා තමයි දැන් වෙන්නේ. නමුත් භාවනාවකදී ඊට වඩා මේ අපිම ඍජුවම ඇස්පනා පිට අත්දක ගන්නවා. ඒ නිසා ඒකේ يعني ඇත්ත වශයෙන්ම භාවනාවකදී ඔක අත්දකෙද්දී හරිම අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. ඉතින් ඔය මානසිකාර ක්‍රමය හොඳයි අපේ හිත කෙලෙසුන්ගෙන් පුළුවන් තරම් අඩු කළා. මේ ආහාර ගනිද්දී ඒවැ ධාතු ස්වභාවය වශයෙන් මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවා. ඒ නිසා ඒ හරහාර එන්න තිබිච්ච කෙලෙස් අඩු කරගන්න ඔය ක්‍රමය හොඳයි. වරදක් නැහැ. දැන් වෙලා තියෙන්නේ භාවනාව කියන එක එකතකින් හරි කම්මැලි. මොකද භාවනාවේදී අපි ওই වගේ මුකුත් මානසිකාරයක් නැහැ. හිත පුලුවන් තරම් නිශ්ශබ්ද කළා තියෙන දේ නිරීක්ෂණය කිරීමක් තියෙන්නේ. ඉතින් ඒක කරන්න හිත අකමැති. මොකද අර වගේ නිකන් නුවණ කියනට වඩා මේ තර්ක හිත, තර්කානුකූල හිත භාවිතා කළා අර වගේ කරන බොහොම බුද්ධිමය සංවාදයක් නැත්තම් බුද්ධිමය වශයෙන් අපි හිතීමක් භාවනාවේදී නැහැ. ඒ නිසා අපිට නිින්ද යනවා. ඒ නිසා අපිට හරි කම්මැලි. නමුත් මේ නිවරදිව අවධානය යොමු කරන්නේ නැතුව, නිවරදිව සතියක් දිනු කරන්නේ නැතුව, එලඹ සිටි සිහියක් දිනු කරන්නේ නැතුව මේ දේ හරියට වටහා ගන්නත් බෑ. ඒ නිසා උත්සාහවත් වෙන්න, කරලා තියෙන දේ වැරද්දක් නැහැ. නමුත් ඒ හිත හිතා ඉන්නව වෙනුවට දැන් ඔයක තේරුම ඔය දේවල් තේරුම් ගැනීම නිසානේ දැන් භාවනාවක් වැදගත් හරි මොකක් හරි කියලා හිතලා දැන් මේ භවනා කරන්න ආවේ. ඒ නිසා ඔය දේවල් දැන් පොඩ්ඩකට නතර කළා. මේ දවස් කීපයේ ඔය දේ සම්පූර්ණයෙන්ම පුළුවන් නතර කළා. දැන් තනිකරම වර්තමානයේ හිත පවත්වන්න උත්සාහත් වෙන්න. Tamanta මේ يعني ඇත්තරම භවනාව ඊටාම සරලයි. මේ සරල බව නැතුව අපිට මේ තර්ක මනස මෙල්ල කරන්න බෑ. භවනාවේදී තර්ක මනස අවදි කිරීම නෙමෙයි බලාපොරොත්තු. භාවනාවේදී බලාපොරොත්තු ඊට වඩා හාත්පසින්ම මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් අවදි කර ගැනීම. මේ දැන් සාමාන්‍යයෙන් ඔය විද්‍යාව ගැන දන්න අය ඉතින් අහලා ඇති. දැන් මේ මොළයේ තියෙන පැති දෙකක්. දැන් මේකේ මේ වම් පැත්තෙන් තමයි මේ තර්ක මනස සම්පූර්ණයෙන්ම තර්කානුකූලව සිතීම් කෙලෙස් සහගත බව මේ ඔක්කොම තර්කයේ වැඩ කරන්නේ තනිකර මේ වම් පැත්තේ. නමුත් අපි භාවනාවේදී මේ තර්ක මනස පුළුවන් තරම් සංසිඳවලා පුළුවන් තරම් නිශ්ශබ්ද කරවලා අපි ඍජු අවබෝධයකට ඍජුව දැනෙන ප්‍රත්‍යක්ෂ ඥානයකට තමයි යන්න හදන්නේ. ඉතින් ඒ නිසා මේ ඒකේ හරිම සරල බවක් තියෙන්නේ. ඒ සරල බවට ඉතින් අපි කැමති නැහැ. නැත්තම් ඒ සරල බව අපිට වැදගත් කියලා තේරෙන්නේ නැහැ. මොකද අපේ තර්ක මනසෙන් ඒක වැදගත් කියලා පෙන්වන්නේ නැහැ. මොකද මේක ඉතාම සරලයි. හුස්ම දිහා බලන් ඉන්නේ මේකත් භවනාවක්ද කියලා හිතනවා. එහෙම නැත්තම් අපි ඇවිදිද්දි වම දකුණ කියලා සතියේ පැවැත්වීම මේකත් භවනාවක්ද කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මේ හුඟක් අර පොතේ දැනුම ඉස්සරහට දාගන්න ගියොත් භවනාව පැටලෙනවා. ඒ නිසා පොතේ දැනුම ඉස්සරහට ගන්න නැතුව පුළුවන් තරම් හිත නිෂ්කලංක කරගෙන මේ හිත සංසිඳවගෙන සරල කරගෙන දැනට يعني දැනෙන දේත් එක්ක මේ කාලය ගත කරන්න. මේ දවස් ගාන දැනෙන දේත් එක්ක ගත කරන්න අනිවාර්යෙන් නිඳ යනවා. අනිවාර්යෙන් කියන්නේ අපි මේ වගේ හුඟා තර්කානුකූලව හිතන මනසකට අර වගේ මේ ආස්වාසය ප්‍රසවාසය බලන්න ගියාම අනිවාර්යෙන් නිඳ යනවා. ඒ නිසා ඕන්නම් වැඩිපුර වෙලාවක් සක්මන් භාවනාවේ යෙදෙන්න. සක්මන් භාවනාවේදීත් පාදය පොළවේ ස්පර්ශ වෙනකොට ඒ එතන සතිය පවත්වන්න, අවධානය පවත්වන්න. ඊළඟට අනිත් පාදයේ ස්පර්ශනකොට එතන සතිය පවත්වන්න. අවධානය ගිලිහෙනවා නම් ඔන්න වම කියලා මෙනෙහි කරන්න. දකුණ කියලා මෙනෙහි කරන්න. ඔය විදිහට පුළුවන් තරම් හිත වර්තමානයට ගන්න. ඔය දේ කරගන්න පුළුවන් නම් මේ කාලපරතරය තුළ පුළුවන් හිත ටිකක් මෙල්ල කරගන්න. හොඳයි. පුළුවන් වේද?
සාවේත් ගිහිනකොට ටිකක් රැය වෙනවා, හවස් වෙනවා. එතකොට සනතර මත නිදිමත ගතිය, විහිස් කර ගතියත් බලපානවා විඳක් පුළුවන්. දැන් මේ දවස් ටිකේ මට නිදිමත ස්වභාවය ආවේ නැහැ.
ආවේ නැහැ.
එතකොට තමයි සංසාර මට අර සිත බොහොම සැහැල්ලු වෙලා, මගේ සංසිත බොහොම සැහැල්ලු වෙලා ටිකක් අර අරමුණු නැති ස්වභාවයක් වගේ ඇත්තරම.
කමන්නේ. ඒ කියන්නේ අරමුණු නැති, ඒ කියන්නේ අරමුණු දෙන්න යන්න එපා. අරමුණු දෙන්න යන්නේ නැතුව මේ දැනෙන දේත් එක්ක ඉන්න. දැන් භාවනාව මීට කලින් කළාම නැද්ද? ආනාපාන සතිය වේවා මෙන්න මොකක් හරිවත් කරලා තියෙනවද? මුකුත් කරලා නැහැ.
ඒකට කරන්න වෙලාවක් වගේ අවස්ථා ආවේ නැහැ.
හොඳයි. එහෙනම් මේ දැන් අවස්ථාවේදී කරන්න පුළුවන් තරම්, ඒ කියන්නේ මෙතෙන්දී ඔය දේ කරේ නැත්නම් ගෙදර ගිහිලා කරගන්නත් බෑ. ඒ නිසා මේ කාලය තුල පුළුවන් තරම් හිත සංසිඳවගෙන මේ දැනෙන දේත් එක්ක ඉන්න. කයත් එක්ක ඉන්න. කයේ දැනෙන්නේ මොකද්ද? ඒ දේත් එක්ක ඉන්න. ඒ විදිහට නිරීක්ෂණය කරහා තමයි ප්‍රමාණිකෝලව අපි මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු මේ භාවනා මාර්ගයේ යන්න තියෙන්නේ.
තනස වේදනාවක් වගේ දැනෙනකොට සංස මම මේ වේදනාව ඇති වෙනවා, මේ වේදනාව වෙනස් වෙන ස්වභාවයෙන් නැති වෙන ස්වභාවයෙන්මත් වැටහෙනවා.
ඔව්. ඒක හිතන්නේ නැතුව බලාගෙන ඉන්න. හිත පුළුවන් තරම් නිශ්ශබ්ද කරගෙන හිතට කියන්න පොඩ්ඩක් අටවහගෙන ඉන්න කියලා මේ බලන්න. කොහොමද මේ වේදනාව හටගන්නේ? කොහොමද මේක වෙනස් වෙන්නේ? කොහොමද නැති වෙලා යන්නේ? නැතිලා ගියාට පස්සේ ආයේ ඔන්න මේක අනිත්‍යයි අනිත්‍යයි කියලා කියන්න යන්නත් එපා. මොකක්වත් හිතට කියන්න නොදී, පොතේ දැනුම ඉස්සරහට දාගන්න නොදී, තර්ක ඥානේ ඉස්සරහට දාගන්න නොදී බලාගෙන ඉන්නයි තියෙන්නේ. මේ නිරීක්ෂණය හරහායි භවනාව හරහා එන ප්‍රඥාවක් දිනු වෙන්නේ. හොඳයි. තේරුණා සර්.
සමහරවිට ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලම ආනන්දරේක මේ පරියන් සක්මන් භාවනාවේ අර ලබන පැහැල්ලුව උනාට පස්සේ තමයි මම පරියන් කරිට යන්නේ දෙන්නේ.
ඔව්.
එතකොටම ඉඳ ගන්නකොටම හුස්ම හොයන්න
බෑ. හා හොයන්න යන්නත් එපා.
ආයි
හොයන්න යන්න එපා. ඒ කියන්නේ හුස්ම සංසිඳලා නම් ඒ සංසිඳිච්ච භවයෙන්ම ඉන්න. ආයි අවසල බලන්න යන්න අවශ්‍ය නැහැ. ඔව්.
එහෙමයි.
හොඳයි හොඳයි. හොඳයි.
නැසට ප්‍රශ්නයක් අහන්න තියෙනවා.
හොඳයි හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ඊයේ මම ප්‍රශ්නයක් ඇහුවා හිත නැති වෙන එක ගැන.
ඔව්.
ඒක ස්වාමින් වහන්සේ මට කමඨහනක් දුන්නා. මට පොඩි විස්තරයක් කියලා තව කමඨහන ටිකක් තව තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා කියලා හිතෙනවා.
ඔව්.
දැන් හිත නැති වෙන අවස්ථාව විටින් විට වෙනවා. ගෙදරදී වෙනවා. බොහෝ විට වෙන්නේ පරියංක පරියන්කේ ඉන්නකොට.
ඔව්.
එක වතාවක් පරියන්කය නොවන අවස්ථාවක ඒ හා සමාන එක්ස්පීරියන්ස් එකක් තිබුණා. අන්තිම වතාවේ සිත නැති වෙච්ච අවස්ථාවේ ඒක මට විස්තර කරන්න දන්නේ නැහැ. සාමාන්‍ය උපරිම භාවනාව කරන අවස්ථාවටත් වැඩිය බොහොම සංසුන් අන්තිමට නිදාගන්න යනකොටත් නිින්ද කියන එකක් නැහැ. හරි ප්‍රභාස්පරයි කියනත් මට තේරෙන්නේ ඒක. ඊට පස්සේ ඇස් දෙක වහගෙන දැන් ඇඳේ ඉන්නකොට වෙනදට සමාධිය තියෙන ඒ ප්‍රභාස්පර භාවයක් නෙවෙයි, නිකන් අර වතුරේකේ මුකුත් බොර නැති ගතියක් වගේ තියෙන්නේ. බොහෝ වෙලාවට කීප විටක්ම අර ඩොට්ස් වගේ ඇවිල්ලා කැරකිලා කැරකිලා යන ස්වභාවයක් වෙනවා. වෙලා ඒකත් නැති වෙලා යනවා. ඒ සිත නැති වුණ අවස්ථාවේ වෙන දේවල්. එතකොට ස්වාමින් වහන්සේ මට කමටහන දුන්නේ හිත දැන් භාවනා කරගෙන යනකොට සතර සතිපට්ඨානය ඒ අල්ලන්නේ නැතුව, ඒ කියන්නේ රූපය අල්ලන්නේ නැතුව වේදනාව අල්ලන්නේ නැතුව හිස් තැනකට හිත යොමු කරන්න කියලා එතන වෙනසක් තියෙනවා ඒක එහෙම කියලා මම පටන් ගන්නවා අද මම ස්වාමින් වහන්සේ කියපු විදිහට කමටහන වැළුවා හොඳටම වැඩිච්ච අවස්ථාව මම ස්වාමින් වහන්සේට පුළුවන් විදිහට විස්තර කරන්නම් සිත නැති වුණේ නැහැ වෙනද වගේ භාවනාව කළා එතකොට රූපය දැන් ස්වාමීන් වහන්සේ කිව්වා දැන් වේදනාවක් එමාම ඒක ඉවර වෙන තැනේ ඉඳන් හිස් තැනට තියන්න කියලා ඒ විදිහට සිත දැන් ඉවර වෙන තැනේ ඉඳන් හිස් තැනකට දැම්මා ටික වෙලාවක් යනකොට සිත විසින්ම අර මුල සති මුල අහුවෙනවනේ ස්වාමීන් වහන්සේ දැන් රූපයක් එනවා නම් එහෙම නැත්තම් මොකක් හරි අවස්ථාවේ මුල අහුවෙනකොටම හැලුණා හැලිලා හිස් තැනට ඉබේ ඒක හැලෙන්න පටන් ගත්තා හැලිලා හිස් තැනට යන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන්
අරමුණ හැලිලා හිස් තැනට යනවා
ඒ කියන්නේ දැන් අර අන්තිම වෙනකන් හිටියේ නැහැ අර පිටින් බලනවා වගේ එකක් ටිකක් ඒ වගේනේ ස්වාමීන් වහන්සේ
ඔව්
එතකොට හැලි හිස් තැනට යන්න පටන් ගත්තා
හරි
එතකොට දැන් චිත්තානුපස්සනාව කියන්නේ හිතුවිලි එනකොට සමහර වෙලාවට මුලින් අර රූපයක් වගේ එකක් මතු කරලා දාලා අර
තමයි පටන් ගන්න.
ඔව් එතකොට කියලා අර නිකන් ඒකට අග්ගාලා හැලෙන්න පටන් ගත්තා. සමහර වෙලාවට ප්‍රපංච වලට ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ආපිටත් ගිහිල්ලා
ඔව්
මේක මතක තිබුණා නේ කියලා විහිතල එතකොට හැලුණා.
හරි.
ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේක මට විස්තර කරන්න චුට්ටක් අමාරුයි. දැන් යම් කිසි ස්ථානයක හිත රැඳිලා තිබුණා ඒක නිකන් ඇස් මට්ටම නලලෙ වගේ නිකන් අර හිස් කියලා මං ස්ථානයක් හදාගෙන වගේ නිකන් සිත එතෙන්ට යන්න පටන් ගත්තා. මොකද එතන හිස් හැම වෙලෙම. එතකොට අර වේදනාවල් එහෙම ශරීරයේ මේ වාඩි වෙලා ඉන්න කොටසටත් පල්ලෙහයින් වගේ තියනවා වගේ හැඟුණා මේ ඒර හිස් වෙච්ච ඒ කොටස ඉහළට යන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ මගේ කයත් ඒකම කයනේ මේ නිකන් මූණ කොටස එහෙම ඒ දෙසට ගියා
ඔක් කියන්නේ හුඟක් ඒ කියන්නේ අපිට මේ තර්කයෙන් ඔක්කොම මේ අතෙන්ටද යන්නේ මෙතෙන්ටද යන්නේ කියලා මේ කියන්නේ එහෙම මේවා කරන්න ගියොත් අපි ටිකක් අර අපේ තර්ක මනස අවදි කරනවා.
ඒ
තර්ක මනස අවදි කරනවා වැඩි.
එහේ.
හැබැයි මේකට වෙන්න ඉඩ හැරලා පොඩ්ඩක් අතහැරලා දානවනะ.
එහේ.
කවන්නේ දෙයක් නැහැ. ඕනනම් උනත් 10 මලත් 10 කියලා යන්න දානවා.
එහේ.
අනේ එතකොට යනවා. අපි මේක අනවශ්‍ය දෙයට ඔන්න දැන් එනවා කියලා ඔන්න හිටියොත් අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් නේ අතහැරීමකින් යන්න. මේ දැන් වැඩේ කරගෙන යන්න. ආවට පස්සේ නිකන් අරමුණක් දැන් බලබලා ඉන්නේ. අපි තුම වේදනාවක් ආවා. වේදනාව බලබලා ඉන්නවා. වේදනාව ඔන්න ඒ සම්මනේ වෙලා ගියා. දැන් වෙන ලොකු වේදනාවක් ඇත්තෙත් නැහැ. කයට හිත දාන්නෙත් නැහැ. ඒ යන ඒක ෂය වෙනවත් එක්ක නිකන් ෂය වීම දිහා ආයි අමුතෙන් හිස්තරකට යන්න කියලා අවශ්‍යත් නැහැ. ඒ ෂය වෙලා යන එකත් එහා ඔය ෂය වෙලා යන එකත් දැනුවත් වෙන්න. ෂය වේදනාවේ ෂය වීම හොඳට දැනුවත් වෙනවා. ඉතින් ෂය වෙනවා කියන්නේ දැන් මේකේ තීව්‍රතාවය අඩු වෙනවනේ.
ඉතින්
අඩු වෙලා ඔන්න ඒක නොපෙනී ගියා. ඒකත් එක්ක ඔහේ ඉන්න. එහේ. සරල කරගන්න. වැඩේ සරල කරගන්න. හුඟක් අපි මේක තර්ක ඥාණයෙන් අහු කළා මෙතනද මේක වෙන්නේ අතනද මෙතන වෙන්නේ මේකද මේ ඉන්නේ කියලා ඔක්කොම පැහැදිලි කරගන්න ගියොත් වැඩේ අවුල් වෙනවා.
එහෙනම්
දැනට කියන්නේ මේකට අර්ථකථනයක් දෙන්න යන්න එපා.
එහෙනම්
දැනට අර්ථකථනයක් දෙන්න යන්න එපා. අර්ථකථනයක් දෙන්න ගියොත් තාම කියන්නේ අපිට මේක තාම ෂණ මාත්‍ර වශයෙන් අහුවෙලා
තියෙන්නේ.
ඒ ෂණ මාත්‍ර වශයෙන් අහුවෙච්ච දෙයට අපේ දැනුව පාවිච්චි කළා මේකේ මෙතන වෙන්නේ කියලා අර්ථකථන දෙන්න තරම් තාම මේක අපි අත්දකලා නැහැ.
එහෙනම්
ඉස්සෙල්ලා මේක අත්දක ගන්න. ඉස්සෙල්ලා මේක ප්‍රගුණ කරගන්න. මෙතෙන්ට කියන්නේ දැන් මෙතන ඉන්න පුළුවන් විනාඩියයි නං. විනාඩි 2ක් කරන්න. විනාඩි 5ක් කරන්න. විනාඩි 10ක් කරන්න. විනාඩි 20ක් කරන්න. පැයක් කරන්න. දැන් අන්න ඊට පස්සේ අර්ථකථනයක් දෙන්න පුළුවන්. මොකද එතකොට අපි හොඳට අත්දැකලා තියෙනවනේ. දැන් අපි දැන් නිරීක්ෂණයක් හොඳට කළානේ මේ ඒක ගැන නිගමනයක් දෙන්න ඕනේ. අන්න ඒ වගේ මෙතනත් තාම අපි ඉක්මන් වැඩි සම්පූර්ණ අත්දැකතනයක් දෙන්න. ඒ නිසා එහෙම යන්නේ නැතුව අත්හැරලා දාලා සරල කරගෙන හිත සරල කරගෙන පාරේ යන්න, පාරේ ගිහිල්ලා මෙතෙන්ට යන්න දෙන්න.
එහේ.
අතරලා දාන්න. එතෙන්ට ආරමුණත් එක්ක ගෙවි දෙගෙන ගියා. වෙන ආරමුණක් දෙන්නෙත් නැහැ. ගෙවිගෙන ගියාට පස්සේ ඔහේ ඉන්නවා. එතෙන්ට වෙලා ඉන්නවා මුකුත් නැතුව. ඔහේ නිකන් ඉන්නවා. මුකුත්ම නොකර ඉන්නවා.
තර්කයක් කරන්න ගියාම එතනත් සිත බැලි වෙන එක
අනිවාර්යෙන්ම තර්කයක් කරනවා කියන්නේම හානි කරයි.
එහේ එහේ.
මෙතෙන්දි තර්ක කරනවා කියන්නේම හානි කරයි. ඒ නිසා තර්ක මනස මෙතන අවදි කරගැනීමම මේකට කරන බාධාවක්.
එහේ. ඒක දැනගන්න. උඩට යනවා කියන්නේ එතනත් රූපයක් බැලීමක්.
අනිවාර්යෙන්ම නෑ. ඒ කියන්නේ තර්ක මනස අවදි කිරීමම භාවනාවටම බාධාවක්.
එහේ.
මෙතෙන්ට විතරක් නෙමෙයි. තර්ක මනස අවදි කිරීම සක්මන් භාවනාවටත් බාධාවක්, ඉඳගෙන කරන භාවනාවටත් බාධාවක්. දැන් මෙතන විශේෂයෙන්ම මෙතන තනිකරම මේ සිතුවිලි සමතයකටපත් කළා. සංස්කාරයන් පුළුවන් තරම් සමනය කළා. තමයි මෙතෙන්ට යන්න ඕනේ. ඒ කියන්නේ කය පුළුවන් තරම් අක්‍රීය වෙලා. වේදනාවන් සම්පූර්ණයෙන්ම සංසිඳිලා. සිතුවිලි ප්‍රමාණය සංස්කාර ස්වභාවය පුළුවන් තරම් අඩුම කළා, අවම කළා. ඕනේ මෙතෙන්ට යන්න.
සමනාත් එතකොට සක්මනේදී දැන් සාමාන්‍යයෙන් දැන් ඔය කණින් එන ශබ්ද හැම ඒ අවස්ථාවල කොහොමද කරන්නේ? වෙනද වගේමද නැත්නම් ඒකෙත් ඉස්තනකට දාන්න?
දැන් සැහැල්ලුවෙන් යන්න. පුළුවන් තරම් සැහැල්ලුවෙන් යන්න.
එහෙම.
ඒ කියන්නේ දැන් මනසට වද දෙන්න යන්න එපා.
එහෙම.
පුළුවන් තරම් සැහැල්ලුවෙන් නිකන් අර එයාටම කරගන්න ඉඩ දීලා සක්මන් නිකන් එයාම කරනවා. තමන් නිකන් සැහැල්ලුවෙන් බලන් ඉන්නවා. නිකන් අනුන් සක්මන් කරනවා. මම නිකන් දැනුවත් වෙනවා. අන්න ඒ වගේ පුළුවන් තරම් මනස සැහැල්ලු කරගන්න. සැහැල්ලුවෙන් දැන් සක්මන වෙන්නේ. ඊළඟට පරයන්ක වෙන්නේ සැහැල්ලුවෙන්. ඕනනම් නිකන් පොඩ්ඩක් ඉරියව්ව මේ මෙහෙම ඉරියව්වක ඉඳගෙන කරන්නේ නැත්තම් මේ හේත් වෙලා වගේද කරන්නේ නැත්තම්
කොහොම ඉන්නේ? සමනාත ලක්කදී නම් කය කඩා
හෙල්නම් එහෙමනම් පොඩ්ඩක් හේතු වෙන්න පොඩ්ඩක් මේ කොටයක් තියලා පිටියට හරිකමක් නැහැ පොඩ හේතු වෙලා ඒ කියන්නේ මෙතෙන්ට යන්න නම් ඒ කියන්නේ ඉරියව්ව පුදුම විදිහට සැහැල්ලු වෙන්න
ඕනේ
ඉරියව්ව සෑහෙන්න සැහැල්ලු වෙලා මනස පුළුවන් තරම් සැහැල්ලු කරගත්ත තරමට මෙතන වැඩි කාලයක් රඳවන්න පුළුවන් වීර වැඩි වුණොත් අවුල් වීර වැඩි වුණොත් යන්න බෑ
එහේ සමනස මගේ ප්‍රශ්නේ ඒකයි අතර තියෙන ඒ ලින්ක් එක මට තේරෙන්නේ.
තේරුම් ගන්න යන්නත් එපා. يعني තාම තේරුම් ගන්න too early. මේ ඒක තේරුම් ගන්න තාම හැකියාව නැහැ. ඒ කියන්නේ මේ දැන් මේක තේරුම් ගන්න නම් අපි මේක සෑහෙන කාලයක් අත්දැකලා අත්දැකලා අත්දැකලම ඕනේ මේක තේරුම් ගන්න. අපි මේක ෂණ මාත්‍ර වශයෙන් අත්දැකලා ඒකට අපේ තර්ක ඥානය හරහා මේකට මේ අර්ථකථනයක් දෙන්න බෑ. මේ හැබැයි සිතට මේක අත්දකින්න පුළුවන්. එනිසා අත්දැක ගන්න මේක මේ කියන්නේ භාවිතා කරන්න දැන් මේ හිතන්න යන්න එපා. ඒ කියන්නේ අනිත් වෙලාවෙත් අපි දැන් කරන්න ඕනේ මේ தත්ත්වයට අනුග්‍රහ කිරීමක්නේ. දැන් අනිත් වෙලාවෙත් අපි දැන් කරන්න ඕනේ පුළුවන් තරම් මේ தත්ත්වය මොකද උනේ කින්දමන්ද කියලා හිත හිතා ඉදීමක් නෙමෙයි. තර්කයෙන් අර්ථකතන දෙන්න යාමක් නෙමෙයි. මේ தත්ත්වය එන විදිහට අපි හැසිරෙන්න ඕනේ දැන්. ඒ එන විදිහට හැසිරෙනවා කියන්නේ මේ කයත් එක්ක සරලව ඉන්නවා. දැනෙන දේත් එක්ක සරලව ඉන්නවා නැත්නම් හුස්ම රැල්ලක් එක්ක සරලව ඉන්නවා සක්මනක් කරද්දී ඒකත් එක්ක සරලව ඉන්නවා මේ සරල බව හරහා ඊළඟට ඉඳගෙනත් තද කළා මේ හිර කළා ඉන්නේ නැහැ සැහැල්ලුවෙන් ඉන්නවා අතහැරලා දාලා ඉන්නවා අතහැරලා දාලා හිටතරම අන්න ලස්සනට තෙන්ට යනවා ගිහිල්ලත් මුකුත් කරන්නේ නැහැ නිකන් ඉන්න
උඩක් පිස්සන
හරි අතර මේ ඔය හරිම මේ භාවනාවේ එන හරිම සුන්දර අවධියක් ඉතින් මේ අපි ඕකට කියන්නේ බොහොම සැහැල්ලුවෙන් යන්න ඕනේ. අතහැරීමෙන් යන්න. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං. ওই වචන වලින් කියන්නේ විවේක නිස්සිතං. බොහොම විවේකීව යන්නේ. විරාග නිස්සිතං නිකන් විරාගී බවකින්. දැන් ඉස්සර වගේ නිකන් දරනඩු කරගෙන නිකන් අනවශ්‍ය උත්සාහයකින් නැත්නම් අනවශ්‍ය උනන්දුවකින් යන්න බෑ. ඊළඟට නිරෝධ නිස්සිතං. අර දේවල් වල ගෙවි යාම බලන්නේ. ඇතිවීම සමුදේ පැත්ත නෙමෙයි ගෙවි යාම බලන්න. ගෙවි ගියාම අන්නතෙන්ට යනවා. ඊළඟට වස්සග්ග පරිණාමෙන් අතහැරලා. වස්සග්ග කියන්නේ අතහැරීම. හිතට එන සිතුවිලි දැන් අල්ලන්නේ නැහැ. අතහැරලා දානවා. විරාගී බවක් තියෙන්නේ. ඔන්න ඒක නැති වෙලා යනවා. නැති වෙලා දිහා යනවා. දිහා බලනවා. බලවත් අන්නතෙන්ට යනවා. කියලා එතනත් ඉන්නවමක්වත් නැහැ. නිරීක්ෂණය කියන්නේ වෙහෙසවල නිරීක්ෂණය කරන්න යන්න එපා. පුළුවන් තරම් සංසිඳීමෙන් විවේකීව හිතට වද නොදී සැහැල්ලුවෙන් නිරීක්ෂණය කරන්න. හොඳයි. හොඳයි එහෙනම් පින්වත්නි අදත් අපි පැයකුත් විනාඩි 30ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවක නියැලීලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි මේ පින්වතුන් දවස පුරාම තමන්ගේ බණ බණ භාවනා කටයුතු වල යෙදෙමින් ධර්ම දේශනාවකට සවන් දෙමින් ඊළඟට ධර්ම සාකච්ඡාවකට සවන් දෙමින් සහභාගී වෙමින් රැස් කරගත්තා වූ සියලු කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමැති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමැති අසරණ සත්වයෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනාටමත් මේ රැස් කරන්නා වූ සියලුම කුසල් උතුම් වූ නිවන් සාවබෝධයේ පිණසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සම්ප්‍රදායානුකූලව හෙත්තාවතාච ආදී ගාථා සජ්ජහායනා කරලා පින් අනුමෝදන් කරමු.